භාග්‍යවතුන් වහන්සේ නමදිමු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡා. ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡා. සංඝ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡා. වන්දාමි චේතියං සම්බ සබ්බදානී සුපාතිත්ථිතං ශාරීරික ධාතුමාහෝමි සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසි තිලෝකදීපං පූජයාමි තමුනුදම්. වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සන්තසිං පූජයාමි මුනිං දාස ශ්‍රීපාද සරණ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං හේතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. හේතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. ජයෝ මුනිං දාස්ස සුභෝදි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝසි. උංගෝසයුම් දේව ගනාපසන්න හේතේන සච්චේන් ජයස්සුමයිහං. සාදු සාදු සාදු.
අද දින ධර්ම දේශනා හා ගිලම්පස දායකත්වය දරනු ලබන්නේ අද දිනට උපන් දිනයේදී තිබෙන ඒ දෝහා කටාර් වල පදිංචි SM සුනිල් ජයවීර මහතා විසින්. එතුමන්ට සුබ උපන්දිනයක් වේවා, නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භවහ ධර්ම අවබෝධයද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ අරමුණ බවට පත්වන්නේ මිය පරලෝ යන්නට යෙදුණු මෑණියන් වන MD යසෝ මාතාවටත්, පියාණන් වන SM එඩ්වින් මහතාටත්, මාලනී ශ්‍රියාලතා ඒ මහත්මියටත්, SM ජයවර්ධන ඒ මහත්මයාටත්, SM වික්‍රමදාස යන එතුමාගේ සොහොයුරියන්ටත්, ඒ මෙන්ම බිරැඳගේ පියාණන් වන ජයසේකර මහතා ඇතුළු එතුමන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති මිත්‍රාදීට සාංසාරික වශයෙන් යහපතක්ම වේවා, යහපත් උපත්ති භාවයන් ලැබේවා, ප්‍රාර්ථනා බොහෝදීන් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාගේ බිරිඳගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහනට සහභාගී වන සෑම සියලු දෙනාගේම උතුම් අරමුණ වන නිවන් ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙවර දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ දෝහා කටාරවල වාසය කරන SM සුනිල් ජයවීර මහතා ඇතුළු ඒ පවුලේ පින්නතුන්, ඒ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. 2019 වසරේ 12 මාසේ 3 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, ගුණගරුක, වාසනාවන්ත පින්වත්නි, දුර්ලභ සම්පatti සමුදායක් ලබාගෙන තථාගත ශාසනයක් මුණගැහිලා අපට ශක්ති ප්‍රමාණයෙන් ඒ තථාගතයන් වහන්සේගේ ගැඹුරු ධර්මය අනුගමනය කරමින්, සාකච්ඡා කරමින්, සම්මර්ෂණය කරමින් කටයුතු කරන පින්වත් පිරිසක් හැටියට අපි හැම දිනාටම ලොකු සතුටක්, ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද අපි බොහොම දුර්ලභ ශාසනයක කොටස්කරුව බවට පත් වෙලා සිටින එක ගැන. නිවනට සිත පිහිටවන්නට තමයි අපේ පින්නතුන් සියලු දෙනාම මේ මහන්සි වෙන්නේ. ලෝභයේ සිත පිහිටෙව්වා, ද්වේෂයේ සිත පිහිටෙව්වා, අනේක විද කෙලිස් දාමයන් වල සිත පිහිටෙව්වා, පිහිටුණා. දැන් නිවනෙහි සිත පිහිටවන්න, නිවන අරමුණු කොටගෙන වාසය කරන්න. නිවන අරමුණු කළාම අපේ ජීවිතේ වෙනස් වෙනවා. පින්නතුනි, අපිට ජීවිත අවබෝධය ඇති වෙනවා. අපි ළඟ තියෙන අවිද්‍යාව දුරු වෙනවා පින්නතුනි. ඉතින් මේ මනසේ තියෙන විචාකාරී බව සහ මනසේ තියෙන රැවැට්ටිලි ස්වභාවය හඳුන ගන්න ඕන නිවන සිත පිහිටවන්න. අපි දන්නවනේ එක තැනකින් අඩිය ගලවලා තමයි තව තැනක අඩිය තියන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව එක තැනකින් අඩිය ගලව ගන්නේ නැතුව තව තැනක අඩිය තියන්න පුළුවන්කම නැහැ. මෙන්න මේ සිතෙන් සිතට බැසගත් ස්වභාවයෙන් අපි අඩිය ගලව ගන්න ඕන. කොහොමද ඒක ගලව ගන්නේ? පින්නතුනේ සිත අපි ළඟම තියෙන දෙයක් තමයි. නමුත් සිත කෙරෙහි තියෙන විශ්වාසය, සිත කෙරෙහි තියෙන ඇල්ම බැල්ම, සිත කෙරෙහි තියෙන ගරුත්වය, සිත කෙරෙහි තියෙන ඥාතිත්වය, සම්බන්ධතාවය අඩු කරන්න ඕන, නැති කරන්න. ඒ කියන්නේ සිත අපි හිතමු සිත මාරේ කියලා සැලකුවොත් එහෙම අපි බලන්නේ සිත දිහා එක විදියකට. ඒ කියන්නේ ප්‍රවේශම් විය යුතු කාරණයක් හැටියට. හැබැයි හිත අපි බැලුවොත් අපේ හොඳම මිත්‍රයා, අම්මා තාත්තා වගේ බොහොම ඥාතිත්වයකින් සලකන්න ගියොත් අපි හිත දිහා බලන්නේ බොහොම විශ්වාසයකින්. ඉතින් මේ සිත කියන ධර්මයේ මාර ධර්මතාවයක් හැටියට පෙන්ලා තියෙනවා, රැවටිලි කාරක ධර්මතාවයක් හැටියට පෙන්ලා තියෙනවා. මෙන්න මේ විදියට මුලින්ම බැලීම අවශ්‍යයි. මේ සිතෙන් අඩිය ගලව ගන්න ඕන, අපේ ඉන්ද්‍රියන් ටික ගලව ගන්න ඕන. ඉන්ද්‍රියන් වලින් තොරව බැල්මක් කියලා කියන්නේ අන්න ඒ වයින් සිත ගලවගෙන. පින්නතුනේ සදායතන කියන වචනේ පාවිච්චි කරනකොට මුළු ලෝකයම එතනින් ආවරණය වෙනවා. පින්නතුන හොඳට පැහැදිලි ඇති, මේ ඉන්ද්‍රියන් හයේ තමයි ඔය කතා කරන ඕන තරම් දේශනා අභිධර්ම අන්තර්ගත වෙන්නේ. සියල්ල අන්තර්ගත වෙන්නේ ඔය ඉන්ද්‍රියන් හය ඇතුළේ. ඔබේ ප්‍රශ්න තියෙන්නේ ඔය ඉන්ද්‍රියන් හය ඇතුළෙමයි, ඔබේ පිළිතුරු තියෙන්නේ ඉන්ද්‍රියන් හය ඇතුළෙමයි. හැබැයි ඒ ඔක්කෝම ප්‍රශ්නත් පිළිතුරුත් ලෞකිකයි. ලෞකික කෙනෙකුට තියෙන ප්‍රශ්නත් පිළිතුරු ඒ දෙකම ලෞකිකයි. මේ නිසා ඒවයින් වැඩක් නැහැ පින්නතුනේ. ඒවයින් වැඩක් නැහැ. මේ ඉන්ද්‍රියන්ගෙන් බැහැරව මොහොතක් හරි අසුරු සැනක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි වටින්නේ. සදායතන වලින් බැහැරව අසුරු සනක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒක අපේ ඉන්ද්‍රියන් වලට අරමුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතෙන්ට පිහිටන්නේ සිත පින්නතුනි ඉන්ද්‍රියන් කෙරෙහි ඇල්ම නැති වුණාට පස්සේ. ඉන්ද්‍රයන් කෙරෙහි ඇල්ම නැති වුණාට පස්සේ තමයි එතෙන්ට සිත පිහිටන්නේ. උදාහරණයක් වශයෙන් ගෙදර ඉන්නවා වැඩිහිටි ආච්චි අම්මා සීයා. අපි ආච්චි අම්මට අඬ ගහනවා, ආච්චි අම්මයන් ෂොපින් කරන්න. අනේ බෑ කොලෝ, මත බෑ, මං ඔය ගෙදරට වෙලා ඉන්නවා, මං ඔය ගිහිල්ලා තියෙනව නෙවෙයි. අපි යන් කානිමල් එක බලන්න. අනේ බෑ කොලෝ, මං ඉන්නව ගෙදරට වෙලා. තැහැරලා කියන්න අත්දැකීමෙන්ම අත්හැරීමක් බවට පත් වෙලා එයාගේ විවේකය කියන්නේ මේකයි කියලා එයා කල්පනා කරලා දැන් අන්න ඒ වයින් ඈත් වෙලා ඉන්නවා. ඔන්න ඔය වගේම පින්නතුනේ මේ ඉන්ද්‍රියන් කියන දේවල් වල තියෙන රැවටිලිකාර මේ මුලාකාරී ස්වභාවය හොඳටම දැනගත්තාම මේ සිත ඉන්ද්‍රියන් වලට බැසගනීද? ඔකට කියන්නේ ධර්මයේ ලෝකයට බැස ගන්නවා කියලා. ලෝකයට බැසගනීද? නෑ. ලෝකේ තියෙන නිස්සාරත්වය, මිරිඟු සහිත ස්වභාවය එයා දකිනවා. මිරිඟු සහිත ස්වභාවය එයා දකිනවා. දකින නිසා සිතට තියෙන ඇල්ම, ඉන්ද්‍රියන්ට තියෙන ඇල්ම නැති වෙනවා, දුරු වෙනවා. ඇල්ම දුරු කරලා තමයි පිනතුනේ ඇස පාවිච්චි කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි කන පාවිච්චි කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි නාසය පාවිච්චි කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි දිව පාවිච්චි කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි ශරීරය පරිහරණය කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි සිත පරිහරණය කරන්නේ. ඇල්ම දුරු කරලා තමයි පිනතුනේ සියලුම අරමුණු කාලයන් පාවිච්චි කරන්නේ. එහෙමනම් එයා නිදහස් පුජ්‍යලේ වැඩි වගකීමක් නැතුව දරා ගැනීමකින් තොරව පරිහරණය කරන කෙනෙක්. දැන් මේ දරා ගැනීමකින් තොරව පරිහරණය කරන කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි පින්තුනි ලෝකේ මොන විදියට පෙරළුණත් ඒ දේ සන්තෝෂයෙන් බාර ගන්න එක. ලෝකේ මොන විදියට පෙරළුණත් ඒ දේ සන්තෝෂයෙන් බාර ගන්නවා. හැබැයි ඉතින් එයා අසාර්ථක වෙන්න කියලා උත්සාහ කරන්නේ නැහැ. නමුත් ජීවිතේ මිනිස්සෙකුට පොදු ධර්මතාවයක් න්‍යායක් තමයි පින්තුනි සාර්ථකත්වය සහ අසාර්ථකත්වය. පොදු න්‍යායක් තමයි නින්දා ප්‍රශංසා සියලුම දේවල් පොදුයි මිනිස්සුන්ට. බුදුහාමුදුරුවන්ටත් පොදුයි. කාටත් පොදුයි. එහෙමනම් එයා ඒක ලෝක ධර්මතාවයක් හැටියට දකිමින් ජීවත් වෙනවා. දකිමින් ජීවත් වෙනවා. ඒවා හරිගස්ස ගන්නවා එක කරනවා තමයි. නමුත් එහෙම හරිගස්ස ගත්තා යා මනසින් විඳවන ස්වභාවයෙන් ඔයාට ඈත් වීමේ හැකියාව තියෙනවා. මේ ලෝකයේ ස්වභාවය තදින් අල්ලන්නේ නැති තැන. දැන් මායාව කියලා පෙන්වන්න පිළිතුරු මේ ලෝකේ තියෙන වස්තුවක් භාණ්ඩයක් නෙමෙයි. මායාව කියලා පෙන්වන්නේ අරූපී සිත. එතකොට මේ අරූපී සිත තමයි මේ ලෝකේ තියෙන වස්තු භාණ්ඩ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලන්න යන්නේ. ඒ අල්ලගත්තයි කියලා ඒ චිත්ත ධාරාව තුළ ඝනත්වයක් නැහැ පිළිතුරු. ඒකේ තියෙන්නේ සිතුවමක වගේ ඡායා මාත්‍රයක් පමණයි. දැන් ඔබට මේ මෙතන පේන සිතුවේ මෙහි බිත්තියේ අපිට දකින්න ලැබෙන සිතුවේ මෙහි තියෙනවද මේ කිසිම මලක්? කිසිම මලක් ඒක නෑනේ. ඒක අපිට සුවඳ දැනෙන්නේ නැත්තේ ඒකනේ නේද? කඩල පූජ කරන්නත් බැරි ඒකයි. එතකොට මෙතන තියෙන්නේ සිතුවම් මාත්‍රයක් විතරයි. මේ වගේම තමයි පින්නතුනි අපේගේ චිත්ත ධාරාව සිතුවම් මාත්‍රයක් විතරයි. මේක සිතුවම් මාත්‍රයක් විතරයි. මේ වගේමයි මේ තාක්ෂණික ස්වභාවය වගේම විද්‍යුත් ධාරාවක ක්‍රියාවලියක් හැටියටයි අපි මානසික ස්වභාවය කල්පිත ස්වභාවය පෙන්වන්න පුළුවන්. මොකෝ අපි ගෙවල් දොරවල් බඩු බහන්න හැටියට ඔළුවේ තියාගෙන නැහනේ සිතුවම් ටික. දැන් බලන්න පින්නතුනේ මේක එක තැනක කුඩාර පෙන් ද්‍රව්‍යයක මේක තියෙනවා මේ රූප සටහන් ටික. ඒක ක්‍රියාත්මක වෙන මැෂින් එකකින් ඒක ක්‍රියාත්මක කරාම ප්ලේයර් එකකින් ඒක තවත් මේ උපකරණයක් සඳහා වයර් එකකින් පැමිණෙනවා. දැන් වයර් වලක් තියෙනවද මේ සිතුවම? ඒත් නැහැ. ඒක ගිහිල්ලා ඒ අදාළ ඒ ප්‍රොජෙක්ටර් එක කියන එකට ගිහිල්ලා එයා ඒකේ තියෙන වර්ණ දත්ත ඒ විදිහට එයා ගලපනවා. හැබැයි අරකින් එන වර්ණ දත්ත ඕන මෙතන වෙනස් කරන්නත් පුළුවන්. මෙතනින් ওই පේන පාටවල් ඊට වඩා වෙනස් විදිහට හදන්න පුළුවන්. ඉතින් අපේ මොළෙත් කොහොමද? එයත් එහිමයි. එයාගේ ඕන්නංගේ දත්ත වර්ණවත්ව හදන්න පුළුවන්, වර්ණ අඩුව හදන්න පුළුවන්, වෙනස්ව හදන්න පුළුවන්. ඒකවට කියනවා ආකල්ප. එකම දෙයක් දිහා දෙන්නේ එක වගේ බලන්නේ නැත්තේ ඒකයි. ඒකට කියනවා ආකල්ප. ඉතින් ආකල්ප මේ රූප මායාවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ මායාව දිහා රැවටීමෙන් යුක්තව බැලුවහම මුලාවකටපත් වෙනවා. ඉතින් පුහුදුන් භාවයේ කියලා කියන්නේ මෙන්න මේකට රැවටෙට ස්වභාවය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් ඒක උපමාත් කරනවා මිරිඟුව පස්සේ දුවන මුවරලක් වාගේ කියනවා, රැවටිලා කියනවා. ඒ කාලේ තිබුණ හොඳ උදාහරණයක්. වියලි කාලෙට මෝ වතුර පිපාසයෙන් රංචු පිටින් අර මිරිඟුව පස්සේ ඇතක්ම සිය දහස් ගණන් දුවනෝ. එතකොට මේ සිත කියන මායාවට රැවටුණු මිනිස් මුවන් ජීවිත කාලෙම දුවනෝනේ. මිනිස් මුවා ජීවිත කාලෙම දුවනෝ මේ චිත්ත මායාව සැබෑවක් කියලා හිතලා. මොකද්ද සාර්ථකත්වය? මොකද්ද අපේ පරිපූර්ණත්වය? මෙන්න මේක තේරුම් ගැනීම. මේ දුවගෙන ගියාට ලෝකෙ කොතනකවත් ජයග්‍රහණයක් නෑ. මෙතන මේ සිතක් තියෙන්නේ. ඒ සිත කුමක්ද කියලා තේරුම් ගත්තොත් විතරයි ජයග්‍රහණය තියෙන්නේ. නමුත් ඉතින් ලෞකික වශයෙන් ඉන්න අම්මා තාත්තලා දරුවන්ට ඕක උගන්වනවද? ඕක උගන්වන්නේ අපි සමාජ තලයෙන් දකින ඉහළ රස්සාවක්, තනතුරක්, යාන වාහනයක්, මොනවා හරි තත්ත්වයක් පෙන්නලා කියනවා අන්න අතෙන්ට දුවපන් පුතේ කියලා. ඒක තමයි කියන්නේ. ඔය ජීවිතේ තේරුම් අරගෙන සතුටෙන් ජීවත් වෙන්න ඕන පුතේ. කොතන හිටියත් එකයි කියන එක නෙමෙයි කියන්නේ. මේ අපිට හිතෙන කල්පිතව හිතෙන තැනට යාව දුවමුණු රේස් එකේ. ඉතින් පින්නතුනේ සන්තුට්ටි පරම ධනේ නැතුව, ජීවිතය අවබෝධය නැතුව මොනෝ තිබුණත් වැඩ සතුටෙන් ඉඳීද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ, ලක්ෂය තියෙන මිනිහත් සතුටෙන් නෑ, කෝටිය තියෙන මිනිහත් සතුටෙන් නෑ. එහෙමනම් ජීවිත අවබෝධ කරගන්නේ නැතුව සතුටෙන් ඉන්න පුළුවන් කම නෑ. බලය තියෙන අයත් සතුටෙන් නෑ, බලය නැති අයත් සතුටෙන් නෑ. එහෙමනම් අපි මෙතන තේරුම් කරගන්නයි තියෙන්නේ. එහෙමනම් අපි තවදුරටත් නිවන් දකින්න යනවා කියන එකෙන් අදහස් වෙන්නේ පින්නතුනේ අපි දැවෙන ස්වභාවයෙන් අඩු වෙන්න යනවා කියන එක. නිවෙන්න එපයි නේද? දැවෙන ස්වභාවයෙන් අඩු වෙන්න ඕන. නිවෙනවා කියන්නේ ඒක. නවත් නිර්වාණ කියනකොට බැඳීම් වල ඉතින් බැඳීම් කියන්නේ දැවීම්. වේදනානේ බැඳීම් කියන්නේ නේද? වේදනා තණ්හානේ උපදින්නේ. එතකොට මේ වේදනා තණ්හා වලින් දැවීම් වලින් අඩුවීගෙන යන්න අපි උත්සාහ කරන එක තමයි, තේරුම් ගන්න එක තමයි අපිට තියෙන නිවීම. මේ ලෝකේ තේරුම් ගත්තට පස්සේ පින්නතුනේ ලෝකෙ පස්සේ දුවන්න හිතෙන්නේ නැහැ. මිරිඟුව මිරිඟුවක් කියලා තේරුම් ගත්තොත්, තේරුම් ගියොත් එදා ඉඳලා යා මිරිඟුව පස්සේ දුවන්නේ නැහැ. සිත කියන්නේ මිරිඟුවක් කියලා හොඳටම තේරුම් ගත්තොත් සිත විශ්වාස කරන එක අත්හැරලා දානවා. සිත කියන්නේ මායාවක් කියලාක තේරුම් අරගෙන ඒක දිහා හිනා වෙවි බලනවා. දැන් කවුරු හරි කාලයක් ගිහිල්ලා අපිට එක පුජ්‍යලෙක් අපිට ඒත්තු යනවා, ඒ පුජ්‍යලයා පුරසාරං කියවන්නේ බොරු කියන්නේ කියලා. එදා ඉඳලා මේ මිනිස්සු ඇවිල්ලා මේ පුරසාරමක් හරි බොරුවක් හරි කියනකොට අපි හිනා වෙන්න පුරුදු වෙනව නේද? ඈ හිත යටින් හිනා වෙවි. හාන් ඉඳලා හා හා එහෙමද එහෙමද කියලා ගියාට පස්සේ හයියෙන් හිනා වෙනවා අර මිනිහාගේ පුරසාරම කියලා, අර මිනිහා කියලා බොරු කියලා. ආන්න ඒ වගේ තමයි වෙනුතුනේ සිතක්. සිත අඳුන ගන්නත් ඕන කොහොමද? පුරසාරංකාරේ. ඈ බොරු කියන කෙනේ. ඉතින් එයා දිහා බලාගෙන ඉඳලා අපිටත් තියෙන මොකද? ඒ සිතුවිලි ධාමයන් ඇවිල්ලා ගියාම hina වෙන්නයි තියෙන්නේ. ඒක ඇති දෙයක් නැහැ කියලා තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි තදින් මේව අල්ල ගන්න ගියොත් එහෙම තමයි මෙතන ගැටලුව තියෙන්නේ. පුහුදුන් ස්වභාවයේ ලක්ෂණයක් තමයි පිනතුරු නිරන්තරයෙන්ම මොහොන පහරි අරමුණක් අල්ලගෙන ඉන්නවා. ඒකට කියනවා මඤ්ඤමානය. මමත්වයෙන් ඉන්නවා. අරමුණක් අල්ලගෙන ඉන්නවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමයි ඒකේ සංකල්පය. පුතඥයාගේ අරමුණක් අල්ලගෙන ඒ අරමුණ අල්ලගෙන ඉන්න තැන සංකල්පය මොකද්ද? මෙන්න මෙහෙම නම් වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන. ඔන්න ඔය ලක්ෂණේ මතුවෙනවා කියලා කියන්නේ පින්නතුනේ අරමුණක් මොනවා හරි අල්ලගෙන ඉන්නවා කියලා. තේරෙනවද නේද? දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් මේ පොතේ පාට. හොඳයි අපි නිල් පාට කියමු. තුමේක අරමුණක ස්ථාවරව තියාගන්න නිල් පාටම වෙන්න ඕන, මේක වෙන පාටක් වෙන්න බෑ කියලා. එතකොට මේකට කාටවත් කියන්න හම්බෙන්නේ නැහැ කහ පාටයි කියලා. මොකද හේතුව? අපේ මුතුන් මිත්තු කියලා දුන්න විදියට, අපි දැනගත්ත විදියට ඕක නිල් පාට, ඕක වෙන පාටක් නම් නෙවෙයි කියන තැනට තර්ක කරනවා, වාද කරනවා. ඉතින් සැනසෙල්ලක් තියේද? ඔන්න ඔය දේ තමයි පින්නතුරි පැතුරුණු විදියට ජීවිතේක තියෙන්නේ. මමත්වයත් එහෙමයි. තමන් තුළ හදාගත්ත ඒ නිර්මාණයට අනුව බලමින් ගණන් කරමින් ඉන්නවා. ලෝකයේ තුල අපි ජීවිතේ නිර්මාණය කරපු ආකාරයට බලමින් ගණන් කරමින් ඉන්නවා පින්නතුනි. අපි ජීවිතයේ තේරුම් අරගෙන අල්පේච්ඡතාවය පුරුදු කරනවා නම් තමන් ලද පමණින් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ලද පමණින් සතුට වෙනවා කියන එකේ අදහස ඒක කෝටියක් තියෙන මනුස්සයෙකුට කෝටියකින් සතුට වෙන්නත් පුළුවන්. රුපියල් 10ක් තියෙන මනුස්සයෙකුට 10කින් සතුට වෙන්නත් පුළුවන්. ආරණ්‍යේ ඉන්න කෙනාට ආරණ්‍යේ සතුට වෙන්නත් පුළුවන්. නගරේ ඉන්න කෙනාට නගරේ සතුටෙන් ඉන්නත් පුළුවන් වෙනතුනි. ඒක තමයි ගැඹුරු පරමාර්ථ දර්ශනයේ බවට පත් වෙන්න ඕන. මෙතෙන්ට ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයයි වර්ධනය වෙන්න ඕන. බාහිර ශරීරය නෙමෙයි, බාහිර පරිපජ්ජසිය නෙමෙයි, තමන් රංගපවත්තන ස්වභාවයක් නෙමෙයි පිනතුනේ. ගැඹුරු ආධ්‍යාත්මයේ තෙට සංවර වෙන්න ඕන, දියුණු වෙන්න ඕන. ඔබේ ආධ්‍යාත්මය ගැඹුරු සිත අන්න එතන පිහිටලා තියෙනවද කියලා බලන්න. මොකද අපි මේ ශාරීරික දුක් විඳින එකෙන් නෙමෙයි ගලව ගන්න උත්සාහ කරන්නේ, සිත දුක් විඳින එකෙන්. සිත දුක් විඳින එකෙන් උත්සාහ කරන්නේ. තමන්ගේ හිත දුක් විඳිනවද බලන්න. ප්‍රශ්නාර්ථයක් ඇති කරගෙන තමන්ගේ දිහාට එබිල බලන්න. ඔබේ සිත දුක් විඳිනවද? සතුටින් නැති වුණාට කමක් නැහැ දුකක් නැත්තම්. සතුටින් නැති වුණාට කමක් නැහැ දුකක් නැත්තම්. ආවේදිත කියන තැන සතුටක් නැහැනේ පින්නතරේ. ආවේදිත කියන තැන සතුටක් නෑ. එතන තියෙන දුකක් නැති ස්වභාවය විතරයි. නිවන කියන්නේ අන්න ඒක. දුකක් නැති ස්වභාවය විතරයි නිවන කියන්නේ. එතන සතුටක් කියලා එකක් නැහැ වෙනද. දුක නැහැ. දුක නැති බවම සැනසීම සතුට. මේ වේදනාවෙන් නිදහස් වෙන්න ඕන පිනතුන. වේදනාව තියෙන්නේ මේ චිත්ත රූපේන රැවටීම නිසා. වේදනාව දුකක්. යම් මධ්‍යස්ථව තියෙන්න ඕන. අපේ ශරීරය වගේ තමයි, අධික සීතල මේ ශරීරයට දරා ගන්නත් බෑ, අධික රසණේ දරා ගන්නත් බෑ. එතකොට වේදනාවේ උච්ච අවස්ථාවකට ගියොත් මොනම හරි පැත්තකින් එයා උමතුවකටපත් වෙනවා, එහෙම නැත්නම් සීතලෙන් ගල් ගහනවා වගේ දෙයක් වෙනවා. පින්නතුනේ දුකකින් අන්තයකටම දුක්ුණොත් ඒත් මානසික පීඩාවකට හසු වෙලා, කම්පනයකට හසු වෙලා බෙහෙත් ගන්න ඒගොල්ලෝ. ඊට පස්සේ අධිකතර වින්දනයන්ට හසු වුණොත් ඒවයිනොත් උම්මතු භාවයට පත් වෙලා මානසික අසමතුලිතතාවයන් හට ගන්නවා. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව ලෞකික වශයෙන් ගත්තත් බොහොම වටින එකක්. මෙතෙන්ට මෙහෙ යවන්න පින්නතුනේ තමන්ගේ ශ්‍රද්ධාව, තමන්ගේ වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාවයි. තමන් තමයි සිතේ අයිතිකාරය, තමන් තමයි සිත පාලනය කරන කෙනා. හරි සිතක, අවබෝධාත්මක සිතක ධර්මයක පිහිටා වාසය කරන්න ඕන. ඉතින් ජීවිතයේ නිර්වාණය කියන ධර්මතාවයේ පින්නතුනි අපි නිරන්තරයෙන් මතක තියාගන්න ඕනේ. ඒක රූප තුල නෑ, වේදනා තුල නෑ, සංඥා තුල නෑ, සංකාර තුල නෑ, විඥාන තුල නෑ. ඒවට කියන්නේ උපාදාන ශක්ති. උපාදාන ශක්ති වලින් සෙව්වත්, උපාදාන ශක්ති තුල සෙව්වත් නිවන හොයන්න බෑ. තාම වටින කාරණයක් ඔන්න මතක තියාගන්න. විදර්ශනාවදී වඩා ප්‍රයෝජන වෙන උපාදාන ශක්ති තුලින් සෙව්වත්, ඒ කියන්නේ ඒක යොදාගෙන සොයනවා, රූප වේදනා සංඥා සංකාර විඥාන යොදාගෙන නිවන හොයනවා, හෙව්වත් හොයන්න බෑ. එහෙම නැත්නම් උපාදාන ශක්ති තුල සෙව්වත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අතර ඇති කියලා හෙව්වත් හොයාගන්න බෑ. එතකොට මේ නිවන කියන එක පින්නතුනේ අර ඇස් කරකවල බලන ස්වභාවය තියෙනවානේ. ඒක නැති වෙන්න ඕන. මම පිටින් ඇහැ කියන එකෙන් අදහස් කරේ තමන්ගේ ඇතුළතින් මන, මන ඇස. මන ඇස කරකවකව බලනවා. දැන් ඔබ ඇත්තෙන්ම නිවන හොයන්නේ කොහෙද? මන ඇසෙන්. මන ඇස කරකවකව බලනවා. මන ඇස කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන හසු කරගන්නට පුළුවන් සීමාව ස්වરૂපය තමයි මන ඇස. මේකෙන් හොයන 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 හොයා ගන්නට බෑ. ඉතින් මේවායේ නිවීම තමයි නිවන. මේවායින් සෙවීම නොවේ නිවන. පංච උපාදානස්කන්ධේ නිවීම තමයි නිවන. එක තමයි නිවන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධෙන් නිවන හොයන එක නෙමෙයි නිවන. එනිසයි කියන්නේ නිවන ඊටාම සමීපේ පවතිනවා පිළිතුනේ. මේ දැන් මේ මොහොතේ තමන් ළඟ පවතිනවා. තමන් අල්ලගත්ත දේ මේ මොහොතේ අතහරිනවා නම් මේ මොහොතේ නිවන තියෙනවා. දැන් ඔබ දවනවා නම් ඔබ අල්ලගත්ත සංඥාවක් නිසානේ ඔබ දවන්නේ. අල්ලගත්ත වේදනාවක් නිසානේ ඔබ දවන්නේ. එහෙනම් ඒ අල්ලගත්ත දේ මේ මොහොතේ අතහරින්න ඔබට නිවෙනවා. හරින්න පුළුවන්කම ලැබෙන්නට නම් ආදීනවේ දකින්න ඕනේ. අත්හරින්න පුළුවන්කම ලැබෙන්නේ ආදීනවේ දැක්කොත් පමණයි. මොනවද ආදීනවේ? එකක් මේ චිත්ත මායාවේ ආදීනවය, අනිත් එක මේ ජීවිතයේ තියෙන ආදීනවය, ඊළඟට අනිත් අයගේ ජීවිතයේ තියෙන ආදීනවය, සමස්ත ලෝකයේ පැවැත්මේ ස්වરૂපය සහ ලක්ෂණේ ආදීනවය. දැන් උපදින්නේ නැද්ද? විරාග සිත්, නිරෝධ සිත්, ප්‍රහාණ සිත් උපදින්නේ නැද්ද? උපදිනවා. ආදීනවේ දකින තැන උපදිනවා. එනිසා වටිනාකමක් නැහැ කියලා තේරෙන දෙයක් එක්ක සටන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ රුපියලක් එක්ක සටන් කරන්න යනවද කවුරුත් එක්ක? හරි, බස් එකේදී හරි රුපියලක් අඩු වුණා හරි වැඩි වුණා හරි වුණාම සටන් කරන්න යනවද? සතපනහක් එක්ක. එහෙම නැත්නම් අපි ගමුක රුපියලත් එක්ක සටන් කරන්න ඉඩ තියෙනවද? දෙනවා මගේ ඉතුරු රුපියල කියලා ඉල්ලන්නේ නැහැ. අපි හිතමු 7-10ක් වගේ, 7-5ක්. 7-5ක් එස් දැන් නැහැනේ. 7-5ක් කවුරු හරි අරගෙන යන්න බලනවා. වටිනාකමක් නැහැනේ. ඉස්සර කියන්නේ තම දොහිතුවක් වටින්නේ නැහැ කියලා නේනේ. තම දොහිතුවක් වටින්නේ නැහැ කියලා කියන්නේ. අන්න ඒ වගේ පිනුතුරි නොවටිනාකමක් ඇති තැන සටන නෑ. නොවටිනාකමක් ඇති තැන සටනක් නෑ. නොවටිනාකමක් ඇති තැන සටනක් නෑ. ඒකයි තත්ත්වය. නොවටිනාකමක් ඇති තැන සටනක්. වටිනාකමක් තමයි සවන්නේ. වටිනාකම හැදුනේ කොහොමද? වටිනාකම හැදෙන්නේ තමන් වටිනවයි කියලා හිතන තාක් කල්. තමන් වටිනවයි කියන හිතන තාක් කල් වටිනාකම හැදෙනවා. වටිනාකමක් තියෙනවායි කියලා හිතුවා මේක වටිනාකමක් හැදෙනවා. ආයි නොවටිනවයි කියලා හදපු තැන ආයි නොවටිනවයි කියලත් හැදෙනවා. දැන් අපි හදන්න ඕන නොවටිනාකමක්ද වටිනාකමක්ද? වටිනාකමක් හදන්න යන්නත් එපා, නොවටිනාකමක් හදන්න යන්නත් එපා. එහෙම හදන්න ගියොත් අර ඇත්ත தත්ත්වය පේන්නේ නැතුව යනවා. ඔබ ඇත්ත தත්ත්වයද බලමින් ජීවත් වෙන්නේ, එහෙම නැත්නම් සංකල්පිත தත්ත්වයක්ද? තමන්ගේ ජීවිතය දිහා බලන්නේ ඇත්ත தත්ත්වයද සංකල්පිත தත්ත්වයක්ද? ලෝකය දිහා බලන්නේ ඇත්ත தත්ත්වයද සංකල්පිත தත්ත්වයද? ආගම දිහා බලන්නේ සංකල්පිත தත්ත්වයේද ඇත්ත தත්ත්වයේද? ඇත්ත தත්ත්වය දකින්න. පින්නතුනේ ඇත්ත தත්ත්වය කියලා කියන්නේ අනිත්‍යද නිට්ටයද? ඇත්ත සත්‍ය කියන්නේ අනිත්‍යද නිට්ටයද? පින්නතුන් දන්නවනේ මොකද්ද ඇත්ත තත්ත්වය? අනිත්‍යත් නෙවෙයි නිත්‍යත් නෙවෙයි. ඕක මේ රැවටිලාද ඔය ඇත්ත කියන්නේ? එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂවද? රැවටිලා එහෙම කියනවත් දන්නේ නැහැ. රැවටිලා නම් කැමැත්තෙන් සිය කැමැත්තෙන් රැවටිච්ච බව කියන්නේ. ඒ දහමට ඔබ සිය කැමැත්තෙන්ම රැවටිලා දින්නේ. දැන් සමහර අය කියනවනේ ඔය රැවටිලා මුලා වෙලා කියලා. ඒක මම ඒක කිව්වේ. එහෙමනම් කියන්න ඕන ඔයත් අපි සිය කැමැත්තෙන් රැවටෙන්නේ කියලා. ඔය අපි රැවටීමට හරි සන්තෝසයි. ඒ නිසා අපි කැමැත්තෙන් ස්වේච්ඡාවෙන්මයි අපි රැවටෙන්නේ. ඒ නිසා වහන්සලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි සන්තෝෂයෙන් රැවටෙනවා කියන්න ඕන. දැන් ඔයනි වචනයක් සමාජේ තියෙනවද? සත්‍ය කියන්නේ අනිත්‍යත් නෙමෙයි නිට්ටයත් නෙමෙයි කියලා වචනයක් තියෙනවද? එහෙම එකක් ඇහෙනවද? ඇහෙත් නෑ. ඒ නිසා ඒ සමාජේ නිවනක් නෑ. නිවනක් නැති සමාජේ උදවිය ඊළඟට ඉතින් කියනවා මේ නිවනක් ගැන කතා කරනකොට ඒක විකෘතියයි කියලා. එව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ ඇත්තන්ගේ ස්වභාවය ඒකෙන් ඔප්පු වෙනවා. කොහොමත් නිවනක් ඇත්තන්ට නැති බව ඒගොල්ලන්ගේ වෛරය ක්‍රෝධය ඒකේ ප්‍රසාරණය වෙනකොට. එහෙමනම් සත්‍ය කියන්නේ අනිත්‍ය නිට්ටය නෙවෙයි. ඊළඟට අහන්න පුළුවන් වෙන මොකද්ද කියලා. එහෙනම් මොකද්ද? අන්න ඒක දිනයි ඉතින් hina වෙලා කියන්න ඕන. ඒක දකින්න පුළුවන් මේක තියෙනයිට විතරයි කියලා. තේනනේ? ඒක දකින්න පුළුවන් මේක තියෙනයිට විතරයි. ඒක තමයි ආන්න ඒක. ඒ කොටස වචනය තුල ගොඩ නගන්න පුළුවන් කම තියෙනවද නේ? ආන්න එතෙන්ට සිත පිහිටවනකොට බලන්න පින්නතුන ඒ දෙසින් ගලාගෙන එන සුලන් දහරාව ඔබ නිවනවද දවනවද කියලා බලන්න. ඒ නිවන කියන ප්‍රදේශයෙන් ගලාගෙන එන සුලන් දහරාව හරියට පින්නතුනි හිමවත් පර්වතයේ දැවටි එන සුලන් දහරාවක් වාගේ. ඔයත්තන්ට හිමවත් පර්වතයේ වැටලිලා එන සුලන් දහරාවක් අත්දකින්න ලැබුණේ නැහනේ. එහෙම හිමවත් පර්වතයේ දැවිලිලා එන එකක් දකින්න ඕන මේ ඒසී මැෂින් එකේ. අර ඕ ඒ කූලින් සිස්ටම් එකේ දැවිලිලා එන සිසිල් දහරාවක් දැක්කම ඇති ඒක. ඒකත් ඒ වගේ තමයි. ඒ වගේ තමයි පිරුදු යහපත් ප්‍රදේශයකින් අපි තුලට යම් ලෝක අවබෝධයක් නිවීමක් හමාගෙන එනවා. පින්නතුනි ගලාගෙන එනවා. කොතෙන්ද මේ යොමු වෙන්නේ? අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන වලට යන්න බැරි තැනකින් ස්පර්ශ කරන්න බැරි තැනකින් අන්න ඒ දෙසට තමයි විවෘත වුණාට පස්සේ අරමුණු වුණාට පස්සේ පින්නතුනේ එතන අරමුණු නැතුව යන අරමුණු කරන්න බැරි තැනකටපත් වෙනවා. දැන් අරමුණු කරන්න පුළුවන් තැනකපත් වුණොත් එහේ මේවා පංච උපාදානස්කන්ධේපත් වුණා. හැබැයි වරදව තේරුම් ගන්නපම මේ අරමුණු කරන්න බැරි තැනේ කියලා මේ කතා කරන්නේ ශූන්‍යතාවය කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් එහේ මේකත් ඔ ශූන්‍ය අරමුණක්. ඒක මේ ශූන්‍යතාවයත් නෙමේ, ශූන්‍යතාවයත් ඉක්මවා, ශූන්‍යතාවයත් ඉක්මවා කතා කිරීම. ශූන්‍යතාවය ඉක්මවා මොනවද තියෙන්නේ? නොහොඳ කර්මස්ථානයක් තමන්ට ටික වෙලාවක් භාවනා වශයෙන් වඩන්න පුළුවන්කම තියෙනවා. ශූන්‍යතාවේ ඉක්මුවා මොනවද තියෙන්නේ? සංස්කාර ලෝකයේ ඉක්මවුවාම තියෙන්නේ මේ තියෙන ඝනත්වයේ වස්තු ඝනත්වයේ රූප ඉක්මවුවාම තියෙන්නේ ශූන්‍යතාවය. පැහැදිලිනේ? හරි, එතනින් අපි ශූන්‍ය වෙනවා, මුකුත් නැහැ ශූන්‍යයි කියනවා. ශූන්‍යතාවයත් ඉක්මවනවා. අන්න නුවණැත්තන්ට ස්පර්ශ කරන්න ඉස්සරහට යන්න දොර විවර වෙලා තියෙන්නේ. මේ නුවණින්ම දැන් ඒක විවෘත කරගෙන ඔබේ සිත ඥානය භාවනාවේ යොදවා ගන්න ඕන. ප්‍රශ්නවල එල්ලෙන්න ඕන නම් ආපහු හැරිලා එන්න පුළුවන්. ප්‍රශ්න ඕනේ නැහැ කියලා හිතනවා නම් කෙලීම පස්සෙන් ඔබලා යන්න පුළුවන්. හැබැයි හදවතේ මොනවා හරි බැඳීමක් තියෙනවා නම් ආයි හැරිලා එනවා. අර ආරම්භණයට යන්නේ මොකද මට ඔක්කොම අහිමි වෙනවයි කියලා තේරෙනවා එතෙන්ට පැනනොත්. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නිස්සාර බවක් තියෙන, తాවකාලික බවක් තියෙන, සදාතනික බවක් නැහැ කියලා තේරෙන්න ඕන. ප්‍රේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ ආදි වශයෙන් හැම දෙයක්ම ශෝකයේ උපදවන දේවල් කියලා තේරෙනකොට, යථාබෝධය වෙනකොට ඒකේ ආයි නිකන් බලන්න දෙයක් ටෙස්ට් කරන්න දෙයක් නැහැ කියලා තේරෙනකොට මේක අතහැරෙනවා. අතහැරලා මේ විමුක්ති මාර්ගයේ ඈතින් ඈත තමයි යනවා. තමන්ගේ සිත නිවනිවා 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 ගැඹුරින් ගැඹුරට යනවා පින්නතුනේ. මනස කන්ට්‍රෝල් එකක් නැතුව ඉන්නවයි කියන එක එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ පින්නතුනේ. මනස පින්නතුනේ ඉතාම යහපත් පාලනයකට ගත්තයි කියන එකයි මෙතනින් අදහස් වෙන්නේ. තේරුණානේ? මනස කන්ට්‍රෝල් එකක් නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඕ නිවැරදි පාලනයක් නැහනේ. ඒක එහි මෙහෙයයි කොහේ කොහේයි දන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ පින්නතුනේ ඉතාම සෞම්‍ය සියුම් යහපත් පාලනයකට සිත ගත්තයි කියන එක. යහපත් පාලනයකට සිත ගත්තයි කියන එක එහෙම නැතුව එකක් නෙමෙයි පින්නතුනේ. එහෙම එකක් නෙමෙයි. නුවණින් වාසය කිරීමක් තියෙන අනු අයෝනිසෝ මනසිකාරයක් එහෙම නෙමෙයි. ඔක්කොම අතහැර දාලා ඕන එකක් වෙද්දෙන් කියලා ඉන්නවා එහෙම නෙමෙයි. මෙතන තියෙන යෝනිසෝ මනසිකාරයක් තියෙන්නේ. ඒක හරියට පෙනුතුරෙන් ගෙයක් අස්පරස් කරලා පිරිසිදු කරලා ලස්සනට ඒ මල් පැල දේවල් භාණ්ඩ ගෙවල් වල තියෙන ඒ දේවල් ඒ තැන්වල ස්ථානගත කරලා ලස්සන ගෙයක් හදාගෙන එයා සතුටු වෙන්නේ. ආන් ඒ වගේ තමයි පෙනුතුර ලස්සන හිතක් හදාගෙන ලස්සනට සිතෙහි කලමනාකාරීත්වයක් ඇති කිරීම හේතුවෙන් එයාට උපදින ප්‍රීතියක් සතුටක් තියෙනවා. ගෙදරක නම් ඒ භාණ්ඩ ස්ථානගත කරලා සිතේ නම් ඒ කරුණු අවබෝධ කරලා තේරුණා නේද පින්නතුනේ? සිතේ ඒ කරුණු වලට අදාළ තැන් දෙනවා. මේ කරුණේ තියෙන ආදීනවේ මේකයි, මේ කරුණේ තියනව ස්වභාවය මේකයි කියලා එයා ස්ථානගත කරනවා, අවබෝධ කරනවා. අවබෝධ කරාට පස්සේ ලේසි අපි දන්නවා මේවා දුකට හේතුවන කාරණා, මේවා දුක මුල් කරගෙන තියෙන කාරණා. එතකොට කෙටියෙන්වත් බුදුහාමුදුරු දේශනා කළා තියෙනව නේද පින්නතුනි, දුක මතයි ලෝකය පිහිටා තියෙන්නේ කියලා. එහෙමනම් මේ ලෝකයේ තියෙන ඕනම සංඥාවක්, ඕනම තලයක්, අපි ඕනම ජයග්‍රහණයි කියලා හිතන තැනක් මහා දුකක් ඒක ඇතුලේ තියෙනවා. මහා දුකක් තියෙනවා පින්නතුනි, මහා දුකක් තියෙනවා, මහා දුක. පින්නතුනි කවම දාකවත් ඒ නිවන කියන භූමිය වචනයකින් කාගෙන් හරි ඇහෙවි කියලා හිතන්න එපා. කවුරුන් හෝ විසින් ඇඟිල්ල දිගුකොට පෙන්නයි කියලා හිතන්න එපා. ඇයි එහෙම හිතන්න එපා කියලා කියන්නේ? එහෙම පෙන්වන්න පුළුවන් කම නෑ. ඒක බුදුහාමුදුරුවන්ටවත් එහෙම කරන්න බෑ. එහෙනම් ඉතින් බුදුහාමුදුරු ළඟම ඉන්න ඥාතිටික ඉස්සල්ලම ගිහිල්ලා ඇඟිල්ල පෙන්නලා මෙතෙන්ද හිත පිටවන්න, දැන් ඔබ නිවන් දකින්න කියලා දක්වන්න තිබ්බා. අනේ නේ, එහෙනම් මගේ මේ චන්න ඇමතියා මාත් එක්කම පස්සෙන් ආපු එක මේ වරෙන් කොළු මෙන්න මෙතන සිත පිටවපන් කියලා නේද? චන්න ඇමතිනේ මගේ මේ හිටපු ගෝලයා මාත් එක්ක එක ටිබ්බ දිච්චගෙන මුල ඉඳලම හිටපු එක කෙනා ඔක්කොටම වඩා කලින් මේ මෙයාට අවබෝධ කරවන්න ඕන කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න දුන්නා. මේ යකා දැක්කේ නෑනේ. මේ යකා කිව්වේ චන්න ඇමතියට දැක්කේ නෑ බුදුහාමුදුරු පිළිසුම් පාර්කව නේද? ඇත්ත කතා ඕක. එතකොට මෙවැනි සිද්ධාන්තවලින් තේරුම් ගන්න ධාමයේ තියෙන තත්වය සිත පිහිටෙව්වේ නෑ, හිටියේ මාන්නෙන් හිටියේ. සරියුත් හාමුදුරුවන්ට පවා ගෝරි දානවා හිටියාම, මොගලන් හාමුදුරුවන්ට මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් වඩා නිකන් මෙයාලා කවුද මේ ළඟදී ඇවිල්ලා නිකන් ලොකු වෙන්න යන තරතුරු අරන් කියලා එහෙම හිතනවා. පුතජන කම කියන්නේ ඒකයි. මහා නරක දෙයක් නේ. ඒ කෝණවල වල ඉති ඒ කෝලින් බලන්නේ. ඒ උද්දච්ච කම එහෙම තිබුණොත් බෑ පින්නතුනේ. ඉතින් මම මේගොල්ලන්ගේ පරීක්ෂා කරලා බලන්නේ උද්දච්ච කම තියෙනවද, මාන්නේ තියෙනවද, ඉරිසියාව තියෙනවද, ක්‍රෝධය තියෙනවද, මේ ඒ වගේ දේවල් මම බලන්නේ, පරීක්ෂා කරලා බලන්නේ. මොකද මන් තියනවා කියලා දන්නවනේ ඒකයි. තරහ යනවද කියලා ටෙස්ට් කරලා මං ඉස්සර නම් බලන්න උත්සාහ කරා. තරහ යනවද කියලා දැන් බලන්න බලන්න දෙයක් නැහැ. යකඩ ගෝනියට ගුල්ලු ගහලා නම් හාල් ගෝනිය නොබලාම විසි කරපන් කිව්වා වගේ. ඔව් බලන්න දෙයක් නැහැ. මේ ඇත්තෝ ළඟ ඕව ඔක්කොම තියෙනවා. අර මතුවෙන්නේ නැතුව තියෙන එක විතරයි තියෙන්නේ. මතුවුනොත් එහෙම ඉවරයි. ඉතින් අන්න ඉතින් තමා විසින් ගැඹුරට බැසලා හිතේ තමගේ ගැඹුරෙම තියෙන දේවල් ඔව් කුණු තමන් ඉවත් කරන්න ඕන. නිකන් උඩින් අයිසින් ගාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අයිසින් ගාගත්ත හිතක් චරිතයක් නම් වැඩක් නෑ. අයිසින් ගාන පුජ්‍යලෝ ඉන්න, ඉතාම නරක පුජ්‍යලෝ ඉන්න, ඒගොල්ලෝ උඩින්ම අමාපානව ලස්සන සභ්‍යත්වය ගෞරවය හරියට පෙන්න නානිත අයිසින් එකේ විතරයි ගැඹුර දුෂ්ට වෙනවා. ඒක බල යනක තත්ත්වයක් වෙනවා. තේරෙනානේ ඒක භයානක තත්ත්වයක්. විවිධ අවස්ථාවන් වල අර ගැඹුරුම මානසික ස්වභාවල් මතු වෙනවා ඔබ තුළ. අන්න ඒ වෙලාවට තමයි මගේ කර්මස්ථානයට අවශ්‍යතාවය උචිතම අවස්ථාව, දැන් තමයි මගේ ධර්මානුපස්සනාව ගන්න මොන අවස්ථාව කියලා ගන්න ඕන. ධර්මය මෙනෙහි කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි අර ගැඹුරුම අවස්ථා ටික උඩට මතු වුණාම. ඉතින් පරමාර්ථ ලෝකේ ජයගත් උත්තමයෝ එක අතකින් බැලුවාම ලෞකික ලෝකේ අසාර්ථකය තමයි. තේරෙනනේ ලෞකික ලෝකේ යම් අසාර්ථක භාවයක් දක්නනවා. නමුත් ඒ මනසින් ඒ අසාර්ථක භාවයේ සැපක්. දැන් ආර්ය ශ්‍රාවකයෙකුට තියෙන සතුට තමයි නත්ති සුඛය. ලෝකේ හඹාගෙන යන කෙනෙකුට තියෙන සතුට තමයි අත්ති සුඛය. ඉතින් මේ නත්ති සුඛය කියන එක තියෙන්නේ තිබුණත් නැහැ වගේ. නැතත් තිබුණා වගේ, තිබුණත් නැහැ වගේ. එයාට ඇත නැත කියන ස්වභාවයකින් ගණන් හදන්න නැතුව වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් මං කියන්නේ එකයි, මම මෙතෙන්ට ඇවිල්ලා පෙන්නුතර පොඩි බස් හෝල්ට එකක් වගේ පොඩි කුටිය කරපංගෙන් පොඩි කුටිය මම හදාගෙන වැඩ හිටිය. මේ ඉඩමම කාන්තාරයක් වගේ. මේ ඉඩම එක ගයක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මුල්ම පදිංචි කාර්යය හඳුර ඒ සමයේම එළදේ එක ගයක් තිබ්බේ නෑ. මේ ඔක්කොම පස්සේ හැදිච්ච ඒවා. ඉතින් බස් හෝල්ට එකක් වගේ එකක් හදාගෙන ඉන්න ඉතින් මං එතන සතුටෙන් හිටියනේ. ඒක බස් හෝල්ට් එකක් කියලා කියන්න හේතුව මෙතන යන ගමන් පොඩි ළමෙක් අහනෝ අම්ම කෙනෙක්ගෙන්, අම්මේ මේක බස් හෝල්ට් එකක්ද කියලා. ඒක මං කිව්වේ නෑ පුතේ, ඒක පොඩි පන්සලක් හදාගෙන යන කියලා. ඒ අම්ම යනෝ කියාගෙන යනෝ මට අහනෝ. අර පොඩි කුටි බස් හෝල්ට් එකක් වගේනේ පොඩි. ඉතින් මේ එතනත් සතුටින් ඉන්න පුළුවන්. ඒකට හේතුව මේ ලෝකයේ ද්විත්වය අතහැරී ඇති නැති ස්වභාවය අත්හරින්න ඕන. ඇති කරන්නත් බෑ කාටවත් මා තුළ, මා විශ්වාස කරන්නේ නැති කරන්නත් බෑ මා තුළ කිසි දෙයක්. හොඳ හොඳට මතක තියාගන්න. මොකද්ද වාක්‍යය? ඇති කරන්නත් බෑ මා තුළ කිසි දෙයක්, නැති කරන්නත් බෑ මා තුළ කිසි දෙයක්. ඇයි ඒකට හේතුව? ඇති නැති ස්වභාවයේ ඉක්ම වූ නිසා. ඒ නිසා මම මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන් ඉක්ම වූ කෙනෙක්. සාමාන්‍ය මිනිසුන්ගේ චින්තනය ඉක්ම වූ කෙනෙක් ගොඩක් අමාරුවෙන් ගොඩක් දුක් විඳලා ජීවිත පරිත්‍යාගයෙන් සෙව් නිසා. ඒවා මම මේ කියන්න කීයක් හරි මේ හම්බ කරගන්න කියන්නේ. ඔ මේක කිව්වා හම කට්ටිය මට කියලා තියෙන්නේ. ඕ ඒකට මේ කිව්වේ. දැන් ඔය ඒක හිතෙනවා අර ලෞකිකත්වයේ හොයාගෙන යන මිනිස්සුයෙකුට හිතෙන්නේ අන්න පොයින්ට් එකක්. ඒව තමයි මනුස්සයගේ පේන්නේ. ඒ දුෂ්ට මනුස්සයා හිතන එක ඒ විදිය තමයි. ඒක කරන්න බෑ. දැන් ජනාධිපති කෙනෙක් බැනුම් අහන විදි බලාගෙන හිටියම ඔයත්තන්න හිතා ගන්න පුළුවන්. ඒ මිනිහා සාමාන්‍ය පදිකයා විදියට ගියාම කියනවා රඟපානවා කියලා. VIP එකේ ගියාම කියනවා සල්ලි වේදන් කරනවා කියලා. ඉතින් එහෙම තමයි මේ ලෝකේ හැටි. දහමක් කියා දෙනකොට කියනවා මේ මිනිස්සු රවට්ටනවා කියලා. දහමක් නොකිය ඉන්නකොට කියනවා මම මොකක් අබ්බනක් කියන්නේ නැහැ නිකන් අබබ්බේ වගේ ඉන්නවා කියලා. ඉතින් දොස් කියනවා. මේ ලෝකේ හැටි. නිහඬව ඉන්න කෙනත් බැනුම් අහනවා, ටිකක් කතා කරන කෙනත් බැනුම් අහනවා, ගොඩක් කතා කරන කෙනත් බැනුම් අහනවා. මොකද හේතුව මිනිස්සුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. දුෂ්ට මනුස්සයෙකුට විවේචනය තමයි මේ ලෝකේ කරන්න පුළුවන් ලේසියෙන්ම කරන්න පුළුවන් දේ. විවේචනය මුකුත්ම කරන්න බැරි මනුස්සයෙකුට කරන්න පුළුවන් එකම දේ තමයි අනුන් කරන දෙයකට උගුල්ලට වන එක. විවේචනය කිරීම පමණයි කරන්න පුළුවන්. තව කාරණයක් කියන්න ඕන. මේ රටේ ඉතාම නිවැරදි සම්බුද්ධ ධර්මයේ තියෙනවා නම් මේ රටේ හැම පන්සලකම හැම තැනකම මාර්ගඵලලාභීන් වහන්සේලා ඇති. මේ රටේ නිවැරදි සද්ධර්මය උතුම් වූ බුදු ධර්මය නැත්තම් මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා නැතු ඇති. ඔන්න ඔච්චරයි තර්කය. දැන් එතකොට උත්තරේ එහිනේ මොකද්ද කියලා? පිරිසිදු දහම ඇත්නම් ආර්ය ශ්‍රාවකයෝ පිරි ඇති. පිරිසිදු දහම නැත්නම් ආර්ය ශ්‍රාවකයෝ ශූන්‍ය වී ඇති. අපි ශූන්‍ය උනායි කියමින් අපි පෝදුන් අය කියමින්ම අර බණ භාවනාවක් කරන කෙනෙකුට පහර දෙමින් ඇති ඒගොල්ලෝ. අපි පුහුදුන්, අපි පුතජ්ජනයෝ කිය ගියාම අර පුතජ්ජන නොවන කෙනාට පහර දෙනවා. ඒ කියන්නේ ඇස් පේනවයි කියන මනුස්සයට මේ නිඳා කරන ඇස් නොපෙනෙන කෙනෙක්. ඒක බුදු ලෝකයක් නේ. එක මනුස්සයෙක් කියනවා අන්ධයෙකුට ඇවිල්ලා මං ඔයාට මඟ පෙන්නන්නම් එන්න මට ඇස් පේනවා කියලා. ඇස් නොපෙනෙන මනුස්සගේ දුෂ්ටතාවයක් ඇටගෙන මේ මනුස්සයා කියනවා මේ යකාට මේ පේනවා කියන්නේ බොරුද කොහෙද? අපි හං අපේ ගම. පිටු ඒවන වැඩක් වෙන්න ඇති දේවල් එව නිස්කාරණයේ අර ඕගොල්ලන්ගේ අර පුහුදුන් භාවයට සිත් සතන්වල මේ ධර්මයේ කෙරෙහි ඇති කරවන සැක සංකා දුරු වෙන්න ඕන නිසා මං කියවනෝ මිසක් නැත්තම් මට අදාළත්වයක් ඇත්තෙන්ම නැහැ. මොකද ඔය ඇත්තෝ ගොන් තැනක මෝඩ තැනක ඉන්නවා කියලා මං දකින්නවනේ සමහර අය. එතකොට මේ මෝඩ අයට අක්ගලා අර මෝඩ රැල්ලට අහු වෙනවා, අර මෝඩ වචන වලට අහු වෙනවා. ඉතින් අර ඒක බිඳෙන්න යම් කිසි දෙයක් මේ කතා කරනවා ඇරෙන්න නැත්තම් ඔය පිස්සන්ගේ පිස්සු කතාව ගැන මට කතා කරන්න උවමනාවක්ම නැහැ. වෙනතුරු මට නිශ්ශබ්දව ඉන්න පුළුවන්, මට ඕදිහවල්ලා hina වෙන්න පුළුවන්. මේ ඔක්කොම කියන්නේ මේ මගේ එකක් බේර ගන්න නෙමේ. ඔබේ මෝඩකම කොහේ හරි ගිහිල්ලා පැටලෙයිද කියලා සැකේට තමයි ඕක කියන්නේ. නැත්තම් මොකද ඔබ අතරමං වුණොත් පවුනේ. දැන් මෙහෙ එන අය බොහෝ දෙනෙක් එහෙම යම් යම් දුෂ්ට බලවේගයන් විසින් අරගෙන ගිහිල්ලා මෝහාන්ධකාරයවල අතරමං කළා. ඒගොල්ලෝ ඒවා අහුණා. ඒගොල්ලන්ට ඉලවත් මෙලවත් දෙකම නැති කරගත්ත ධර්මය අහිමි කරගත්තා. ඒ මිනිස්සුන්ගේ මෝඩ වචනවල පැටලිලා ගිහිල්ලා. දිවි පරිත්‍යාග කරලා බලන දාර්ශනික නුවණක් නැහැ මේ ගිහි බෞද්ධයාට. ඒකයි තියෙන තත්වය. බිනතුන කොතන වුණත් තේරුම් ගන්න තියෙන නුවණින්, මෙතන වුණත් තේරුම් ගන්න තියෙන නුවණින් හොඳට බලන්න මේක කුසල්ද අකුසල්ද කියලා. එච්චරයි. තමන්ට හිත පිණිස, අනාගතයට හිත පිණිස, සසරට හිත පිණිස, පවතින යහපත පිණිස පවතින ධර්මයක්ද කියලා බලලා පිහිටන්න. එච්චරයි. ඒ වගේම නිදහස තියෙනවා තමන්ට, සැක සංකා ඇතිවෙනවා නම් මේ භාවනාව නෙවෙයි හර භාවනාවයි හොඳ කියලා හිතෙනවා නම් කියෝ ගියෝ ඉන්න එපා. වහාම ගිහිල්ලා ඒ හාමුදුරන්ගෙන් අහන්න මේ භාවනාව එක දිගට ප්‍රගුණ කළොත් කොච්චර කාලයක් ඇයිද? ඊට පස්සේ කියයි අවුරුද්දයි දෙකයි තුන. හරි, මං අවුරුදු දෙකද හරි තුන හරි මං සම්පූර්ණ ප්‍රගුණ කරන්න ලෑස්තියි. ප්‍රගුණ කරා. කල්ල ඉවර වෙලා ආයි ඒ තුනත් එන්නේ. එහෙම සැක සංකා තියෙනවනම් එහෙමයි කරන්න ඕන. ඒ සැක සංකා අත්හැරෙන්න. මට ගොඩාක් ලේසි පින්නතුනේ මේ රටේ ලෝකෙ වටේමයි ගිහිල්ලා භාවනා කරලා අත්දැකීම් ලබල එනවනම් මට හරි ලේසියි කියන්න මේක. එයාට සැක නැහැනේ පින්නතුනේ. මෙතන එක පයක් තියාගෙන තව තැනක එක පයක් තියාගෙන ඉන්නේ නැහැ එයා. එක පාරටම කියන වචනෙත් එක්ක එයා බැස ගන්නවා. මොකද හේතුව මේ වචනේ ඒ තරම් පරිපූර්ණයි. ඒක තේරෙන්නේ කාටද? අර වටේම ගිහිල්ලා පුහුණු වීම ලැබපු කෙනාට. නැත්තම් මේ වචනය නිකන් තවත් බණක් වචනයක් කියලා යාට ඒ පරිපූර්ණත්වයේ අසු වෙන්නේ නැහැ. දැන් කඩවල් වල හැම එකෙම ගණන් අහලා ආපු කෙනාටනේ මේ ගාන කිව්වහම මේ බාන්නේ මෙතන අඩුද වැඩිද කියලා තීරණය කරන්න පුළුවන්. හැබැයි කඩවල් වටේම ඇවිදලා ගියපු නැති කෙනාට සැකයක් උපදිනවා මේ ගාන කිව්වම මේක ඇත්තටම වැඩිද අඩුද කියලා. තේරෙනවනේ? අර වටේ හොඳට පරීක්ෂා කරපු කෙනාට තේරෙනවා මේ මෙතන අඩුයි. අර අපි හැමතැනම බලපු තැන මේකයි මේකයි ගාන මේක 150ක් විතර මෙතන අඩුයි. ඒ වගේම මේක ඒකද අදාළ එකද හොඳද කියලා බැලුවා එයා එක ගන්නවා. පින්නතුනේ මෙන්න මේ උදාහරණයත් එක්ක අපේ මනස දිහා බලමු. අපේ මුළු තැන්ගේ තියෙන ආයුධ කට්ටලයක්. ඒක වෙනම පැත්තකින් එල්ලලා තියෙනවා. හැඳි පිහියා ඒවා මේ ඔක්කොම ආයුධ කට්ටලයක් තියෙනවා. ඒක සාමාන්‍ය වාහන ගලවලා හයි කරන තැන්වලත් එතන ආයුධ කට්ටලයක් තියෙනවා. මේ අඩුබඩු ආදිය ගොඩාක් අඩුබඩු පෙට්ටි ගොඩක් තියෙනවා. දැකලා තියෙන්නේ නේද? ඊට පස්සේ වඩුවනුවෙත් තියෙනවා ආයුධ කට්ටලයක්. ඒ ලී ඇද කරන, කෙලින් කරන, රවුම් කරන, කපන, මනින ලකුණු කරන ඒවා මහා ආවක කටලයක් තියෙනවා මේ පුජ්‍යලාට. ඒක ඔයත්තන්ගේ මේ මනස කියන එක ඇතුලේ ආවුද කට්ටලයක් තියෙනවා. මොකද්ද ඒ ආවුද කට්ටලේ? මේව ගලවන්නේ, මේව මේ වෙනස් කරන්නේ, රවුම් කරන්නේ, තද කරන්නේ, හිර කරන්නේ, එක එක හැඩයට හදන්නේ ආවුද කට්ටලයක් තියෙන ඒකටනේ. එක එක හැඩයට, එක එක රසට හදනවා කිචන් එකේ, එක එක හැඩයට හදනවා වඩු මඩුවේ, ඈ එක එක විදිහටත් ගලවලා හයි කරලා මේ හරිගස්සනේ නිර්මාණය කරන ඒවා හරක රාජ්‍යකේ කරන්න පුළුවන්. එතකොට අපිටත් මේ මනස ඇතුලෙත් ඒක කරන්නේ. මේකටත් තියෙන ආයුධ කට්ටලයක්. මොකද්ද මේ ආයුධ කට්ටලේ? එහෙමනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ආයුධ කට්ටලේ තියෙන එක ලෝභ, ද්වේෂ, මෝහයෙන් අරගෙන හදනවා. ඒ කියන්නේ ලෞකිකත්වයට පින්නතුනි, ලෞකිකත්වයේ කෙනා හිතන්නේ ලෝභී වැදගත් දෙයක්. ඒක ද්වේෂයේ වැදගත් දෙයක් කියලා හිතලා තමයි යා ඒ නිර්මාණය කරන්නේ. පින්නතුනි ලෞකික ලෝකයේ තියෙන ඕනම චින්තනයක් හදන්න ලෝභ දේශ මොහොත් ඕන. අර පංච උපාදාන ස්කන්ධෙත් තෝරන එහෙත් පින්නතුනේ නිවන දිහා බලාගෙන ඉන්න මේ ආයුද කට්ටලේ අවශ්‍ය නැහැ. නිවන හදන්න, නිවන දිහා බලාගෙන ඉන්න, නිවන් මඟ ගමන් කරන්න මේ ආයුධ කට්ටලේ වමනා නැහැ. දැන් මේ රූපය කියන ආයුධයෙන් අල්ලන්න පුළුවන්ද? හදන්න පුළුවන්ද නිවන? උත්තරේ මොකද්ද? හොඳට තමා තුළ ප්‍රත්‍යක්ෂවද, එහෙම නැත්නම් අනුමානෙන් පොතේ කියපු නිසාද, අන්ධයා අඹගහට ගල් ගහනවා වගේ දෝක කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න. තමන් ස්ථාවරව කියන්න ඕන රූපයෙන් නිවන අල්ලන්න පුළුවන්ද, වෙනස් කරන්න පුළුවන්ද, හදන්න පුළුවන්ද කියලා. කියන්නේ මෙහෙම රූපයක් වශයෙන් අරගෙන බෑ. ඒක තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. හම්දුරු කිව්වට මදී, දේශනා කරාට මදී. වේදනාවේ හදන්න පුළුවන්ද? හදන්න බෑ. වේදනාවෙන් හදන්න බෑ. ඔය වේදනාව හදන කට්ටියක් ඉන්නවා. අපේ තුළ වේදනා සංවේදීතා හදන්නේ කොහොමද? අපි තුළ වේදනා සංවේදීතා හදන කට්ටිය තමයි සංගීතඥයා කියලා කියන්නේ. අපි තුළ වේදනාවල් හදනවා. තේරුණානේ? වේදනාවල් හදනවා. ඒ වගේම සිනමා සිතංකරුව කියන්නේ තයා ඇත්ත. එහෙම වේදනාවල් නිෂ්පාදනය කරනවා, හදනවා. තමනුත් හදනවා. තමන්ට එක එක වෙලාවට එක එක වේදනාවන් අවශ්‍ය කරනවා. දැන් මං දන්න මේ විද්වත් මහත්මයෙක් කියනවා, එයාට ස්වභාව ධර්මයේ සංවේදීතාවය වේදනාව අවශ්‍ය කරනවා. එයා තනියෙන් කෝච්චිය නැගලා පරිසරය බලාගෙන කෝච්චිය ගිහිල්ලා හයිත් බහිනවා. තව එක්කෙනෙකුට මුදල් අඩුපාඩුවක් ඇති වෙනවා, එයා පිට්පොකට් එකක් ගහන්නත් කෝච්චියට දාගිනවා. ඕ එහෙමත් වෙන අවස්ථා ඇති. ඒකේ කාරණු වලින් එයාගේ වේදනාව අරක, අරයගේ වේදනාව අරක. එතකොට අපේ ජීවිතේටත් ඌමනා වෙලා තියෙනවද බලන්න මොනවා හරි වේදනා ක්‍රමයක්. මෙන්න මේ අහවල් වේදනා ක්‍රමය අපිට අවශ්‍යයි කියලා දැනනවද? මෙන්න මේ වේදනා ක්‍රමයයි අපිට ඕන. මොකක්ද අපිට ඕන වේදනාව? ඒක තමයි ඔය අපි හදන්නේ හිත ඇතුලේ. අපි කැමති වෙන්න ඕන යහපත් සිතක් අපි තුල දකින්න, යහපත් වේදනා ස්වરૂපයක් අපි දකින්න කැමති වෙන්න ඕන. නිවන ස්වභාවයක් දකින්න අපිම කැමති වෙන්න ඕන අපේ හිතේ. අපි කැමති වුන් නැති වුණොත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත තුළ අපි යහපත් තත්ත්වයක් දකින්න කැමති වෙන්න ඕන. අනේ යමෙක් කැමති වෙනවා gedara පිරිසිදුව සහ පිළිවෙලට තියෙනවා දකින්න. එයා මොකද කරන්නේ? පිරිසිදු කරනවා, පිළිවෙල කරගෙන ඒ තුළ එයා සෞම්‍යතාවයක් අත්දකිනවා, විඳිනවා. ඒ වගේම අපිත් සිතේ අපි කැමති වෙන්න ඕන යහපත් සංවේදනා තත්ත්වයක් දකින්න කැමති වෙන්න ඕන. ඊට පස්සේ අපි යහපත් සංවේදනා තත්ත්වයක් ඇති කරගන්නට හැම මොහොතකම කටයුතු කරනවා. පාප මිත්‍රය අයින් කරනවා, කල්යාණ මිත්‍රත්වය ලං කරගන්නවා, සිතන්න ඕන දේ හිතනෝ, නොහිතන්න ඕන දේ නොහිතනෝ, ධර්මානුකූල දේ කරනෝ, අධර්මානුකූල දේ බැහැර වෙනෝ. මේ හැම තිස්සෙම මේ කළමනාකරණය සිද්ධ වෙනවා. මොකටද? අපිට යහපත් සිත උවමනා නිසා. පින්නතුනේ පින්නතුන්ගේ ජීවිතවල තියෙනවක් දන්නේ මම එහෙමයි වික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට. ආශ්‍රය නොකළ යුතු මිනිසුන් ආශ්‍රය නොකළ යුතුයි කියලා බැහැර කරන්න ඕන. දැන් එහෙම බැහැර කළා බැහැර කළා පින්නතුනේ එක මිනිහෙක්වත් නැහැ. ලෝකය අවසාන වෙන්නේ. ඊට පස්සේ තවත් ගැඹුරට ගිහිල්ලා තමන්ට තමන්වත් නැහැ. ඈ තමන්ගේ පංචස්කන්ධේවත් තමන්ට නැහැ. තමන්ගේ සිතවිල්ලක්වත් තමන්ට නැහැ. හතුරුත් නැහැ, මිතුරුත් නැහැ, මට මමත් නැහැ කියන අවබෝධයෙන් ජීවත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන් ඉක්ම වූ කෙනෙක්ම තමන්ට වඩා කෙනෙක් උසස්යයි කියලා කිව්වහම ඒකට ඇත්ත වශයෙන්ම ඉරිසියා කරන්න නෙමෙයි, ඒකත් ඒ අවකාශය සලස්සන්නේ තමන්ට ඉස්සරහට එන්න. තේරෙනා නේද? දැන් ගුවන් යානයක විශේෂ අවස්ථා ඇති වුණාම ඒ ගුවන් සේවකව අහනව කතා කළා, මේකේ ඉන්නවද වෛද්‍යවරයෙක් ඉන්නවද, දැනුවත් කෙනෙක් ඉන්නවද, මෙහෙමයි එක්කෙනෙකුට මෙහෙම උපකාර කරන්න කියලා. එතකොට ඒ අතරින් එක්කෙනෙක් අත උස්සල කියනවා, මම ඩොක්ටර් කෙනෙක්, මම මේ පිළිබඳව වෛද්‍යවරයෙක්, මට පුළුවන් උදව් කරන්න කියලා. එයාට ඉස්සරහට එන්න කියලා කියනවා. නිකන්වත් කිව්වොත් එහෙම නිකන් ඔයා කැපි පෙන්න හදනවා, ඔය ඉන්න රද්ද නැතුව. තේරෙනා නේද? එයාට උදව් කරන්න පුළුවන් නිසා තමයි එයා කියන්නේ. එයාගේ කැපී පේනවත් වෙන මොකක්ක් කරන්නව නෙමෙයි. මම මෙතනත් මේ ඉන්න ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා. ලෙඩ්ඩු ගොඩක් ඉන්න ලෝකෙම ඉන්න ලෙඩ්ඩු ටික. ඒ ලෙඩ්ඩුන්ට කියනවා මෙන්න ඔබට දුකෙන් මුදවන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. දැන් අපේ ලෞතර බුදුහාමුදුරු සත්හට වෙන බව දුකට වේදානන්. ඉතින් මමත් ඒ සත්හට බව වන බව දුකට වේදානන් කෙනෙක් තමයි බුදුහාමුදුරන්ගේ සැබෑ ධර්මය අවබෝධ කරගෙන. සැබෑ නොවු ධර්මයක් සමාජය තියෙනවායි කියක දන්නවා. ඒක තියෙන කාලබීල ජීවත්වෙන්නේ පෙරහැරක් කරලා තොරණක් කරලා දන්සලක් කරලා ජීවත්වෙන්නේ විතරයි. සහ දන්නවාගේ බොරු ටිකක් කියන්න විතරයි තියෙන කටපාඩම් කරගෙන. මට උනත් ලැබුණු අනුශාසනා එහෙම තමයි. බණ පහක් මතක තියාගන්න බණ ගෙවල් වල කියන්න, බණ පහක් මතක තියාගන්න පාංශුකුල ගෙවල් වල කියන්න, තුන් සූත්‍රෙයි තන් සූත්‍ර කීපෙක මතක තියාගන්න පිරිත් ගෙවල් වල කියන්න. කාලබීල යසට ජීවත් වෙන්න පුළුවන්. අර බණ පහ පටලෝ පටලෝ කියන්න පුළුවන්නේ, පාංශුකුලටත් ඒකම පටලෝ පටලෝ කියන්න පුළුවන්. මං කල්පනා කරා මේ මොන හුදුවද මේක කියලා. අපරාධ ජීවිතේ නාස්ති වෙනවා. මනුස්සෙක් හැටියට ජීවත් වෙලා ඉන්නේ අපි අවුරුදු 500ක් ජීවත් වෙන්න නෙමෙයිනේ පින්නතුනි. ඇයි අපි මේ ප්‍රෝඩාවක් කරලා ජීවත් වෙන්නේ? ඇයි වංචාවක් කරලා ජීවත් වෙන්නේ? කන්න බොන්නද පැවැත්මටද මනුස්සෙක් ජීවත් වෙන්නේ? එවැනි පහත් ප්‍රාථමික දිලිඳු මිනිස්සුත් ඉන්නවා මේ සමාජයේ කියලා හිතන එක ඥාන වුණතා තියෙන මිනිස්සු කියලා දකින්න ඔබට හැකියාව තියෙන්න ඕන. හැබැයි ඒ ඥාන උනතා තියෙන මිනිස්සු පින්නතුනි අපි වගේ අහිංසක නැහැ. අපි වගේ ධර්මානුකූල නැහැ. ඔවුන් දැඩි රුදුරුයි, වෛරක්කාරයෝ, පලිගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි, ගුණමකන ස්වභාවයෙන් යුක්තයි, නින්දා කරන අපහාස කරන ස්වභාවයෙන් යුක්තයි, පරිභව කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ ලෝකයේ යම් කිසි දවසක අයහපත් පුජ්‍යලයන්ට වඩා යහපත් පුජ්‍යලයෝ දරුණු වූ දවසක ලෝකේ යහපත් තැනක් වනු ඇත. හොඳ වැකියක් ඕක මතක තියාගන්න. තේරුණාද? අයහපත් පුජ්‍යලයන්ට වඩා යහපත් පුජ්‍යලයෝ දරුණු වූ දවසක ලෝකේ යහපත් තැනක් වනු ඇති. ඉතින් මොකද්ද කරේ? බුදුහාමුදුරුවන් ගල් පෙළලා අයහපත් පුජ්‍යලු ටික මරලා දාන්න හැදුවා. ඊට පස්සේ ජේසුස් වහන්සේට මොකද කරේ? අයහපත් පුජ්‍යලු ටික එකතු වෙලා අර අහිංසක යහපත් පුජ්‍යලව තලා වෙලා දැම්මා. එතකොට මුගලන් හාමුදුරන් මොකද කරේ? අයහපත් පුජ්‍යලු ටික එකතු වෙලා ඔය කර්ම විපාක අරව මේවා දාලා තියෙනවා තමයි මන්නම් දකින්නේ මෙච්චරයි බණ කියන එකට. සද්ධර්මයේ දේශනා කරාට තීර්ථකයා අහුවටකන් හිටියා තනි මන්සලේ අහු වුණා. ඔයච තර කීප සැරයක්ම උන්වහන්සේට ගහන්න මරන්න හදලා තියෙනවා, උන්වහන්සේ බේරිලා තියෙනවා. නමුත් අවසානයේ ඉතින් ආත්ත පය කැඩෙනකන් කෑලි කෑලි කැඩෙනකන් ගහලා කීමට කියන්නේ හුන්සල්ලට ගන්න කරනවා කියලා කියන්නේ. ඒ තරමට ඇගේ ඇතපය කැඩෙනකන් ගහලා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් වඩා හපන් වෙන්නේ නැති. එතන ඒ වද මන්දනේ කෑඩෙන ගම් ගහලා තමයි මරලා දැම්මේ. අවසානේ අරකවටු කොටු ගෙනල්ලා බුදුහාමුදුරන්ගෙන් අවසරය ඉල්ලලා ඊට පස්සේ පිරිනුවම් පෑවා. ඒකට ඉතින් සාහිත්‍යයේ මොන දේවල් ඇතුළත් වුණත් ප්‍රායෝගික ලෝකේ ඕකයි වුනේ. බුදුහාමුදුරුවන්ට එවැනි තත්ත්වයක් කරන්න බැරි වුණේ රජවරුන්ගේ යම් අනුග්‍රහයක් සහ ආරක්ෂාවක් තිබුණා. පසුපස ආරක්ෂාවක් තිබුණා යම් ප්‍රමාණයක. ඒ වගේ මේ නාමයට සහ ඒ තත්ත්වයට යම් ගරුත්වයක් සහ වැඩි ජනකායකගේ බලශක්තියක් තිබුණු නිසා රැකුණා. ඒ නිසා ඒ වුණත් ඉතින් බේරන්න බැරි වුණා. දැන් ඒ ඉතිහාසයේ අතීත සිද්ධාන්ත සිද්ධීන් සැබෑ සිද්ධීන් මතු කරගෙන අරගෙන බලද්දී අවසාන කාලයේදී බුදුහාමුදුරන්ට ඒ ප්‍රස්තර දැඩි බලපෑමක් සිද්ධ වුණා. ඒකෙන් තමයි උස්සන්න වෙලා පිරුණුවම් පානට සිද්ධ වුණේ. වෙන මොකවන්නේ අපි ඉති එක කියන්නේ නැති වුණාට අර සුන්දසූකර ඒ දානෙට ගියා. එයා සද්ධාවන්තේ. හැබැයි මේක වෙන වෙන පැත්තක වෙන මාර්ගයකින් බුදුහාමුදුරන්ට අහිතක් සිද්ධ වුණා. අහිතක් කළා බ්‍රාහ්මණයෝ ඒ ඉන්න ආගම්කාරයෝ. මොකද හේතුව ඒගොල්ලන්ට පැවැත්ම නැති වුණා, ශ්‍රාවකයෝ නැති වුණා, ඒගොල්ලන්ගේ දිවි පැවැත්ම නැති වුණා. දැන් උන්න අද තියෙනවා ඉන්දියාවේ අලු ගාගෙන, ඕ නිර්වස්ත්‍රෝ ඉඳගෙන මොනර පිළේ එසංග ඔළුවට ආශිර්වාද කර කර තියෙන ඉතින්. ප්‍රඥාව දුර්වල ඇති වෙන තැන පින්නතුනි මෝහාන්ධකාරයට සෑහෙන ඉඩකඩ මතුවේ. ඒක නිසා මේක යම් ප්‍රමාණයක මෝහාන්ධකාරයත් මික්ස් කරලා අපි මේක මොඩිෆයි කරලා හදාගන්න වෙනවා දැන්. නැත්තම් මොකද හේතුව? මේකට පැවැත්ම නැති වෙනවා. ඒකයි ස්වභාවය වෙලා තියෙන්නේ. හරි අමාරුයි මිනිස්සුන්ට. අර පොඩි ළමයෙකුට අර බෙහෙත් පොවන ක්‍රමය වගේ. එයාට ලොසින්ජරේ පෙන්නලා බෙහෙත් පොවනවා. ඇයි ඒක හේතුව? ඇත්ත කතාව කියලා ළමයට බෙහෙත් පොවන්න බෑ. ඉතින් මේ සමාජයේ ඉන්න ඔය ඇත්තොත් කවුද? චූටි ළමයි. ඉතින් මේ චූටි ළමයින්ට හොඳ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කරන උපාය, කෑම කවන්න කරන උපාය, බෙහෙතක් පොවන්න දරන උපාය කරන්න ඕන. අන්න ඒක නිසා නානා උපායෙහි නර ධම්මේ ධම්මේ සිච විවිධ උපායන් යොදවන්නට සිද්ධ වෙනවා. මේ නරයා මේ මිනිසුන් දමනය කර ගැනීම උදෙසා, දමනය කර ගැනීම උදෙසා. එහෙමතු කරන්න බෑ. මේ ළමයි ටික නැත්තම් හදාගන්න ඉගෙන මූ තිත්ත කසාය බොන්නේ, තිත්ත කසාය බොන්නේ. ඉතින් ක්‍රමානුකූලව ඒක නිසා තේන්නේ නැත්නම් එක වචනයෙන් මේක කියලා ඉවර කරන්න පුළුවන්. නමුත් තේරෙන්නේ ඒක නිසා කියෝ කියෝ ඉන්නවා. නැත්තම් සම්බේ සංඛාර අනිච්චා කියලා කියපු ගම ඔක්කොම ඉවර. මෙච්චර කියවන්න ඕනේ. ඒ බුදු වදන ඇතුලේ ඔක්කොම තියෙනවා. අතරින් බින්දති දුකේ සමකු විසුද්ධිය. දුකෙන් අත මිදීමේ මාර්ගය එක, ඒකයි විසුද්ධි මාර්ගය, ඒකයි නිවෙන මාර්ගය. මොකද්ද? සම්බේ සංඛාර අනිච්චා. මුළු බුද්ධ ශාසනයම එතනින් ඉවරයි. එන්ඩ් එකට ඇවිල්ලා ඉවරයි. කියන්නේ සූත්‍ර අභිධර්ම විනය ඔක්කොම ඉවරයි. එන්ඩ් එක සබ්බේ සංඛාර අනිච්චා. එතකොට මේ 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 කියව කියව ඉන්න බණ ටිකෙත් එන්ඩ් එක එතන. එතෙන්ට ආපු ගමන් බණ ඔක්කොම ඉක්මවල ඉන්නේ. වචන නැහැ. එතනින් එහා යන්නේ වචන කතා කරන්නේ නැති ආධ්‍යාත්මික සංවේදීතාවය. ආර්ය ශ්‍රාවකගේ වචන වලින් නෙවෙයි කතා කරන්නේ, අර ඒලියන්ස්ලා වගේ කතා කරන්නේ. මානසිකත්වයකින් කතා කරන්නේ ඉන්නතරින්. වචන වලින් කතා කරන්නේ. වචන වලින් කතා කරන්නේ ඇත්ත වශයෙන් මෝඩයෝ. ආර්ය ශ්‍රාවකගේ වචන වලින් කතා කරන්නේ. එතකොට මෙතන ඉන්න ලොකු මෝඩයා මම. මොකද මමනේ වැඩිම කතා කරන්නේ. වචන හැටියට ඇහෙන කෙනෙකුත් ඇති, වචන නොවේ කියලා ඇහෙන කෙනෙකුත් ඇති. මේ හාමුදුරු වචන නෙමෙයි කතා කරන්නේ, මේ වෙන මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා දකින අය ඇති. වචන වලට ඔබෙන් තියෙන දෙයක් ගැන කතා කරන්න මේ උත්සාහ කරන්නේ. දැන් මේ වචන වලට ඔබෙන් යන්න පුළුවන්ද සිත අල්ලන් ඉන්න කෙනෙකුට? මේ සිත අතහැරියොත් විතරයි වචන වලට ඔබෙන් යාට පා වෙන්න පුළුවන්. ඉන්ද්‍රියයන් අතහැරියොත් විතරයි පින්නතුන වචනවලට ඔබෙන් ඉහලින් පාවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන් කරන්න පුළුවන්, ලෝකේ දකින්න පුළුවන්. වචන කියන්නේ මොනවද? සංවේදීතා උස්සා ගැනීමක්, අවිස්සීමක්. වචන කියන්නේ සංවේදීතා අවිස්සීමක්. මම නොදන්න ඔබ නොදන්න භාෂාවකින් මම ඔබට කතා කළොත් ඔබට තේරෙන්නේ නැත්තේ අන්න ඒ හේතුව හට ගන්නවා. මොකද ඒ සංවේදීතාව විශ්ෙන්නේ නෑනේ. ජීවිතේ කියන පින්නතුනේ තමන්ම අනාගෙන තමන්ම කනවා වගේ වැඩක් නේද? ඔව්, තමන්ම අනාගෙන තමන්ම අනුභව කරනවා. ඒක තමයි රහ, තමන් කැමති විදියට. ජීවිතයේ අවසාන හුස්ම හෙළන මොහොතේදී අවබෝධ වෙන යම් ලෝ දහමක් තියෙනවද? ඒ ලෝ දහම දැන් නුවණින් අවබෝධ කරගෙන වාසය කරන්න. ඔබ ජීවිතේ යම් දවසක් ඇති වෙනවා මේ 2100ට කලින් අවසාන හුස්ම කියලා දරගෙන පල්ලෙහාට දාන දවසක් එනවා. එනවද නැද්ද? ඒක 2050 හරි 60 හරි 70 හරි 80 හරි කොහොම බලන් 2080 වෙනකන් ඉන්නයි අතුස්සන් නේ. ඒ කියන්නේ මේ උන්දල කොහොම සෙත්ත පෝච්චි. ඉතින් ඔය ටිකට මොන මාන්නයක්ද? ඈ මොන උද්දච්චකමක්ද? මොන තත්වයක්ද? මොන මිනිස්සේද්ද? මොන ගැහණියක්ද? මොන පිරිමියෙක්ද? මොන නිලතලයක්ද? මොකක්වත් නැහැනේ. මරණ සතිය ආවා. අන්නේ අවසාන හුස්ම හෙළන මොහොතේදී ඇතිවෙන මුළු ලෝකය ගැනම අවබෝධාත්මක අනිත්‍යතාවයක්. නමුත් සිත පිහිටවන්න බැරි වෙනවා. මොකද ඇති වෙන්නේ? අනේ මේ හැම තම දුහිතුවක්ම දාලා යන්න වෙනවා කියන අවබෝධය ඇති වෙනවා. එහෙම ඇති වුණාට එතෙන් සිත පිහිටවන්න බෑ, ප්‍රමාද වැඩි. උතාගත්ත විදියට බැඳගත්ත පොට්ටේ නිගහගත්ත විදියට යන්නයි සිද්ධ වෙන්නේ. අන්නේ අවසාන මොහොතේදී ඇතිවෙන අවබෝධය මේ මොහොතේදී ඇති කරගෙන ජීවිතේ දිහා දකින්න. හැම වෙලාවකම ජීවිතේ දිහා බලන්න පිටුතුනි හරිම ලේසි. පෙට්ටියේ ඉඳන් බලන්න. මේ ගොඩාක් අමාරුවෙන් කියන්න තියෙන අභිධර්ම මම මේ එක 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 වචනෙන් කියලා දෙන්නේ පින්නතුන්ට ලේසි වෙන. පෙට්ටියේ ඉඳන් බලන්න හැමතිස්සෙම. තමන් පෙට්ටියට යන්න, පෙට්ටියේ ඉඳන් බලන්න. දැන් වුණත් ඔබේ තියෙන මේ ප්‍රශ්න දිහා ඔක්කොම දිහා පෙට්ටියේ ඉඳන් බලන්න. තරුණ කාලේදී නෙමෙයි, වයසට ගිහිල්ලා පෙට්ටියට ගිහිල්ලා බලන්න. මම හිතන්න ඕන මෙහෙම කියලා මට ඔන්න අවුරුදු 60ක් 70ක් 80ක් ඔන්න 100ක්ම වෙලා කියලා හිතන්නකො. කමන්නේ අඩු ආයුෂෙන් බලන්න එපා. හරිය කැමති වැඩි ආයුෂයක් ඉන්නවට නේද? වැඩිම ආයුෂෙන් බලන්නකො ඔන්න 100ක් ගිහිල්ලා බලන්නකො. පෙට්ටිය ඉඳන් බලන්න. තමන්ට අවුරුදු 100ක් වෙන්න නම් 2000 කීය විතර වෙන්න ඕනද? නම් මෙතන 60යි 60ක් ඉන්නවා නම් ඔව් තව යන්න බෑ නේද? ඈ 70යි 80යි 90යි 100යි තව 40ක් යන්න ඕන. එතකොට තව 40ක් යන්න නම් දැන් 2020නේ ඈ 2030 2040 2050 60 වෙන්න ඕන. 60 වෙනකොට 2060 විතර වෙනකන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ 100ක් වෙන්න ඕනේ. 100ක් කරගෙන හිටියොත් ඔන්න 2060 වෙනකන් ඉන්නවා. දැන් 60 බලලා හිටියෝ. පින්නතර පස්ස ඔක්කොම ඉවරයි නේද? පස්ස තියෙනවද දැන්? මේ විදර්ශනාවේ පින්නතුනි සමස්ත ලෝකයේ පිළිබඳව විදර්ශනාවේ ගමන් කරද්දී එක මොහොතක අදිසි අවස්ථාවක පින්නතුනි පැන නගින අවබෝධයක් දර්ශනයක් නිවන කියන්නේ කෂණේ මොහොතේ. දිත්වයක් නෑ, මමෙක් නෑ මෙතන, මේ රැවටීමක් මෙච්චර දවසක් තිබුණේ කියන යත අවබෝධය වෙනකොටම මුළු ලෝකෙම පුපුරා ගිහිල්ලා වෙනස් කෙනෙක් නිර්මාණය වෙනවා. තේරෙනවද වෙනතුනේ? මුළු ලෝකෙම පුපුරා ගිහිල්ලා වෙනස් කෙනෙක් නිර්මාණය වෙනවා. අන්න එකට කියන ලෝකෝත්තර භාවය කියලා. එහෙම දවසක් මටත් උදා වුණා. ඒ ඔන්න 18 වෙනි සංවත්සරයේ දෙනවා. නත්තල් දවසේ මට ඉතින් ඒ පුපුරා යෑම සිදු වුණු දවසේ විශේෂ දවසක් නත්තල් දවසක. ඉතින් ඒ දවස නැවත උපතක් හැටියට දෙවෙනි උපත හැටියට මම බොහෝම සලකනවා. එදා පටන් තමයි ප්‍රත්‍යක්ෂව බොරු කියන එකෙන් නැතර වෙලා ප්‍රත්‍යක්ෂව ලෝකයට පරම සත්‍ය දේශනා කරන්න පටන් ගත්තේ එදා ඉඳලා. එතෙක්කුත් අපි බණ කිව්වා කටපාඩම් කරගෙන බොරු. එදා ඉඳලා ප්‍රත්‍යක්ෂව දේශනා කරන්න පටන් ගත්තා. ඒ ප්‍රත්‍යක්ෂව දේශනා කරන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඔයෙකුත් දේවල් එක්ක ගැරහුම්, නින්දා, අපහාස, තර්ක, වාද, විවාද සොඳුරු නැහැ. එක මිනිස්සෙක් අවබෝධ වෙනවා, එක මිනිස්සෙක් මලින් පූජා කරනෝ, පාවඩේලනෝ, උඩුවියන් බඳිනෝ, තව මිනිස්සෙක් නිඳා කරනෝ, අපහාස කරනෝ, ගරහනෝ. ඔය සියල්ලම අන්ති විඳිමින් තමයි ආවේ. එහෙම නැත්තේ නෑ. එහෙම නොවුන් මේ එක තමයි ලෝක ධර්මතාවය, ලෝක ස්වභාවය. ඉතින් අදත් එහෙමයි. අදත් මේ ධර්මයේ බලලා එක්කෙනෙක් නිවෙනෝ, තව එක්කෙනෙක් දැවිලා ගිනි ගන්නවා. මොකද සද්ධර්මයේ මිහිර තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට, අඥානයන්ට ධර්මයේ ගිනි ගන්නවා, පාපතරයන්ට ධර්මයේ ගිනි ගන්නවා වගේ දෙයක්. ඉන්න බෑ ධර්මයට ඇහුම්කන් දෙන්න බෑ ගිනි ගන්නෝ සෙත්. ධර්මය ප්‍රිය වෙන්නේ පින්නතුනේ සත්පුරුෂයාට විතරයි. මගේ ඉස්සර හිටියන ඩ්‍රයිවර් උන් නැහැ කෙනෙක්. මිනිහත් ගිහලා සමාන දවසට බණට වාඩි වෙනවා. වාඩි වෙලා ටික වෙලාවක් ඉඳනෝ ඇඹරි 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 ඉඳලා ඉඳලා පිටිය දුවනෝ. දුවන්නේ කොහටද? බණ ඇහෙන්නේ නැති දුරකට දුවනෝ. ඉතින් මම මේක දවසක් දෙකක් විතර දැක්කා. ස්වභාවයත් මම දැක්කා. දැන් මිනිහා කියන්නෙත් නෑ මේක මට. මම නිකමට යන ගමන් ගහුවා මේ මාතේර බණ ටික අහනකොට නිකන් පිච්චෙනවා වගේ නේද? දැන් මිනිහට තේරෙන්නෙත් නෑ මොකද්ද මේ සිද්ධිය කියලා. මිනිහා කියනවා ඔව් මහමුදුරනේ හරි අමාරු වෙනවා මට, ඉන්න බැරි වෙනවා, ගිනි ගන්නවා, පිච්චෙනවා වගේ එකක් වෙනවා, මං ඉතින් යනවා කියනවා ඇහෙන්නේ නැති තැනකට. මං කිව්වා ඔබතුමා උඩින් හීල් තලප ගෑල්ලා වගේ හිටියද අමු දුෂ්ට මිනිහෙක් හම්බුනාද කියලා. ඒවම කිව්වා. හද්ද නැතුව හිටියා. ඇත්ත කතාව ඒකද? අගෝ උඩින් නම් හරිම සංසුන්, හරිම හීල් තලප කෑල්ල වගේ ඉන්නවා අමු දුස්තේක් කියලා කිව්වා. ඒකට හේතුව එයාගේ ගැඹුරු සිතේ ස්වභාවය. ඒක උඩින් හරිම ආචාර සීලයේ හරිම ගරු කරනවා හරියට ආචාර කරනවා එහෙම තියෙනවා. අර ඇතුළේ තියෙන ස්වභාවය තමයි අර පෙන්නුම් කරන්නේ. අර සද්ධර්මයේ දිරවන්නේ නැත්තිත් ඒකයි. ඉතින් ඔය සද්ධර්මයේ හිම ඇතුළේ හොඳ නැති කෙනාට ධර්මයේ හරියන්නේ නැහැ. ඇතුළේ පාපි ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මේ උඩින් පේන මවාපාන තත්ත්වේ හොඳකම නෙවෙයි. අර ගැඹුරු මනසේ තියෙන සත්පුරුෂ භාවය ඕන. ගැඹුරු හිතේ කුණු නැති වෙන්න ඕන. අන්න ඒ හිත තමයි සංසාරයට ගෙනියන හිත. උඩින් රඟපාන හිත ඕක පින්නතුනේ. නිින්ද යනකොටත් ඔෆ් වෙනවනේ. නිින්ද ගියවම රඟපාන හිත ඔෆ් වෙනවා. ඒක ඉවරයි. ගැඹුරු සිත වැදගත් වෙන්නේ. අන්න එතෙන්න තමයි චේතනාව චේතනාව කියලා කියන්නේ අනේ ගැඹුරු සිතේ ස්වභාවය. ඒ නිසා පපුව හොඳ වෙන්න ඕන කියන්නේ ඔන්න උතෙන්න වෙන්න ඕනේ. දැන් මේ අපි කෑ ගැහුවොත් පපුව හොඳයි නේ. නේද? යා උඩින් කෑ ගැහුවොත් නිකන් රට පෙරලන්න වගේ කෑ ගන්න අපේ හාමුදුරු ඔක්කොම එහෙමයි. ඉතින් රහා ලොකුට රට පෙරලන්න වගේ කෑ ගහන්නේ. නමුත් කිසිම මිනිස්සෙකුට පොඩි හානියක් හරි සිද්ධ වුණොත් එimhe ඒකටම හාමුදුරුවම තමයි ඉදිරිපත් වෙන්නේ ඒක එහෙම කරන්න. එපා කියලා. මොකද පපුව හොඳයි උන්වහන්සේලාගේ. අනිත් මිනිස්සු එහෙම නෙමෙයි. බොහොම කපටි ගමන වචනයෙන් හරියට සුවදතාවයම කරන කතා කරන ඒ උනාර ජාතියක් විනාශ කරන්න රටක් විනාශ කරන්න කටයුතු කරනවා. මොකද පපුව හොඳ නැහැ. සම පපුව හොඳ මිනිස්සු වෙන්න ඕන. යහපත් සිතුවිල්ලෙහි යහපත් අරමුණෙහි තම වැඩෙන්න ඕන. ඉතින් හදවතින්ම තමන් මේ සසර දුකෙන් නිදහස් වෙන්න කැමතිද? ලබනාත්මේ නූපදී ඉන්න කැමති වෙනවයි කියන කට්ටිය මම එච්චර මේ ගැඹුරු අවබෝධයක් කියලා එක සලකන්නේ. ඒ නිකන් විභව තණ්හාවක් වගේ එකක්. ඒ කියන්නේ මේ මොකක් හරි හේතුවකින් කැමති නැහැ. දැන් එක මාත්මයකින් මම අහුව ඇයි නිවන් දකින්න හිතන්නේ කියලා. නිවන් දකින්න හිතන්නේ අපේ මිනිස්සු දිගටම බීලාවිලා මට ගැහුවා කිව්වා. දැන් ඒක නිසා මම කැමති නැහැ ලබනාත්මෙ උපදින්න. මොකද ලබනාත්මෙත් මේ වගේම මිනිහෙක් හම්බුනොත් කියලා බයයි. ඒක ගැඹුරු අවබෝධයක්ද? මම කිව්වා එතකොට හොඳ මිනිහෙක් හම්බුනොත්. ආ එහෙනම් කමන්නේ. ඒක ගැඹුරු අවබෝධයක් නෙමෙයි වෙනස. ඒ වෙනි දේවල් හිතන එක ගැඹුරු අවබෝධයක් නෙමෙයි. සමහර අය හරි දුක් දුප්පත්කම නිසා දුක් විඳිනවා. එතකොට කියනවා අනිහී ලබනාත්මන උපදින්න ඕනේ මේ දුකම විඳින්න වෙයි කියලා හිතනවා. ඒක ගැඹුරු අවබෝධයක් නෙමෙයි පින්නතර. එහෙම නැත්නම් හිතනවා මේ ලෙඩ රෝග නිසා අයියෝ හරි අමාරුයි. ලබනාත්මේ වදුණත් මේ ලෙඩ රෝග මේ අසරීප තත්ත්වෙ ඉඳින්න වෙනවා කියලා හිතනවා. ඒක ගැඹුරු අවබෝධයක් නෙමෙයි. දුකෙන් නිදහස් වෙන්නේ ලබන ආත්මෙ නෙමෙයි මේ ආත්මෙමයි. මේ ආත්මෙම මේ අවිද්‍යා සහගත සිතෙන් ඉන්ද්‍රියන් වලින් ඉක්මවා යන ඥානය පහළ කරගත්තද ලෝකෝත්තර සිත් ලෝකෝත්තර ඥාන පහළ කරගත්තද අන්නයට කියන දුකෙන් නිදහස් වූ කෙනෙක් කියලා. මේ ඔක්කොම කතා ටික කියන්න පින්නතන සිතෙන් නිදහස් වෙන්නනේ. සදායතන වලින් නිදහස් වෙන්න. ඔය කොච්චර ලොකුවට සද්ද දාලා බන කිව්වත් අවසාන නිත්‍යව තියෙන්නේ එච්චරයි. එච්චරයි. ඉන්ද්‍රියන් වලින් නිදහස් වීම සිතෙන් නිදහස් වීම සදායතන යන්ගේ නිදහස් වීම සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුශාසනං සිත මනාව දමණය කර ගැනීමෙහිවත් දුරු කිරීම හෙවත් නිදහස් වීම ඉන්ද්‍රිය විෂය ඉක්ම වීම ඔබ තමයි ධර්මය එන්ඩ් එක අවසානය. අයි වෙන මොකවත් නැහැ. ඉතින් මේ අනේකාකාරයෙන් පින්නතුන බණ කියන්නේ ඇසින් ගැලවෙන විදිය නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගැලවෙන විදිය පෙන්වතුනි. මට පෙන්වතුනි මේ දේශකයෙක් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. මට අවශ්‍ය කරන්නේ ඔබ අවබෝධයට පත් කරන කෙනෙක් වෙන්න විතරයි. එතකොට මට දේශකයෙක් හැටියට ලෝකේ අවශ්‍ය කරන පාලි, සංස්කෘත නොයෙකුත් දේවල් ගෙනල්ලා ගෙනල්ලා වචන ගෙනල්ලා මේකේ ලොකු වචන දාලා වෙනතුන්ට ඔක ලොකුවට බණක් කියලා ඇති සන්තෝෂය නෑ මට. මොකද මං දේශකයෙක් නෙවෙයි. වැඩක් නෑ. මං ඔයත්තන්ට අවබෝධ කරගෙන අවබෝධයේ පිණිස මග කියා දෙන කෙනෙක්. දේශකයෙක් නෙවෙයි, මග කියා දෙන කෙනෙක්. කොට ඉන්න තැන අත්හරින්න හැමෝම හැමෝම ඉන්නේ එක එක තැන්වල. මොකද මම කියලා කොක්ක දාගෙන ඉන්නේ මේක ගලවලා අත්හැරලා මේ මමෙක් නැති මාර්ගයේ සිත එන්න සූදානම්ද? මොකද උත්තරේ? මමෙක් නැති මාර්ගයේ සිත එන්න සූදානම්ද? ශරීරයෙන් කෙසේ වෙතත් සිතෙන් මේ මාවතේ ගමන් කරන්න ඕන එක පෙළහැරක. සිත කය වචනේ කියන තුන් දොර ඩස්බින් දාලා එන්න මේ මමෙක් නැති මාවතේ. ඒකෙ ලැබෙන පිනුතුනි ජයග්‍රහණ වැඩකුත් නැහැ, පරාජයන් වැඩකුත් නැහැ. සිත කය වචනේ තුල ලැබෙන ජයග්‍රහණ වැඩකුත් නැහැ, පරාජය වැඩකුත් නැහැ. ඒක නේද පණ්ඩිතයා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වෙන්නේ? ජය පරාජය දෙකෙන් ඉක්ම වූ කෙනා තමයි පණ්ඩිතයා කියන්නේ කියලා දේශනා කරේ ඒකයි ධම්මපදයේ. ලෝකේ පරාජයත් එක්ක ඇති සටනකුත් නෑ මට. ලෝක ජයග්‍රහණයන් එක්ක තියෙන අභියෝගයකුත් නෑ මට. එකයි මගේ ආධ්‍යාත්මය. ඊට පස්සේ මොනවද කරන්න දෙන්නේ? මේක අවබෝධ කරගෙන අබබ්බෙක් වගේ ඉන්නේ නැතුව තමන්ට විභාග තේරෙනවා විභාග කරන්න, වෘත්තිමය තත්ත්වයන් තේරෙනවා වෘත්තිමය තත්ත්වයන් කරන්න, ව්‍යාපාර තේරෙනවා ව්‍යාපාර කරන්න, සතුටෙන් ජීවත් වෙන්න අනිත් අයටත් සතුටෙන් ජීවත් වෙන්න උගන්වන්න, තමන් සතුටෙන් ජීවත් වෙනකොට අන් අයනු සතුටෙන් ජීවත් වෙනවා කියලා තේරුම් ගන්න. සතුටෙන් ජීවත් වීමේ කලාවේ දැනෙන්දයි ඉගෙන ගන්න ඕන, පුරුදු කරන්න ඕන. එහෙම නැතුව පරමාර්ථය අරකයි කියලා අබබ්බෙක් වගේ පැත්තකට වෙලා ඉන්නේ නෑ. ඉතින් එහෙම ඉන්න තිබ්බනේ මහරහතන් වහන්සේලාට. අනේ අපි මුකුත් නෑ, දැන් අපි හිත නිවා ගත්ත කියලා මිහිඳු මහරහතන් වහන්සේ අර කුටියකට ගිහලා හද නැතු ඉන්නවා. උන්වහන්සේ ආවා, වැඩම කළා. වැඩම කරාම ඊතුව ඉත්තැල්ල මූ යාව ෂුවර් එකට එන්නේ නැති ලංකාවේ කොටසක් අල්ල ගන්න වෙන්නේ කියලා. ෂුවර් නෑනේ මේ මොකද අශෝක රජුරුවන්ගේ පුත්‍රයා වෙච්ච නිසා. ධර්මාශෝක රජුරුවන්ගේ හිතුව මිනිහාව කෑල්ලක් අල්ලගන්න කියලා. ඇත්තට මුවාට විද්දද කිසිවරු නෑ, කොහාට විද්දද දන්නෙත් නෑ. පස්සේ කියනකොට ඉතින් දමනය වෙන්නේ ඉතින්. මොකද මේ බුදුහාමුදුරු ලංකාවට වැඩම කරපු වෙලාවේ පළවෙනි වතාව කොහොමද සංග්‍රහය? කඩු දුණු ඊතල අමෝරාගෙන ගිහිල්ලා පෙලන්න හැදුවා වැදි ටිකනේ. අර තියෙන අර කැලණිය චිත්‍රවල හිම ඇඳලා තියෙන එහෙමනේ. එතකොට බුදුහාමුදුරු ගිනි ජාලාවක් වගේ පේනකොට මෙහෙම නැතුව ඒ තියෙන ශක්තියට අරහය පුදුමයට පත් වෙලා විශ්මයට පත් වෙලා කඩුවි තල ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදියට විමතියෙන් බලාගෙන හිටියා. අදටත් ඒ වැඩි ජනතාව ළඟ උගත්කම කියන එක නැහැ. නමුත් සමහර හැමෝගෙම නෙමෙයි සමහර අය ළඟ උසස් මානසික සංවේදීතාවය තියෙනවා. උසස් මානසික පෞරුෂය තියෙනවා. ඒක තේරෙන්නේ ඒ ඇත්තන්ට විතරයි. මේ රටේ මම විශ්වවිද්‍යාල උපාධි පිරිනමනයකට ගියා. මේ රටේ ඉන්න ඉහළම විශ්වවිද්‍යාලයක කුලපතිවරේ ඔහු වේදිකාවේ ඉඳන් මන් දිහා දිගටම බලාගෙන ඉඳලා තියෙනවා. මුළු සම්මන්ත්‍රණය අවසාන වෙනකම්ම, ඒ උපාධි උත්සවයේ ඉවර වෙනකම්ම මනුස්සයා වරින් වර මගේ දිහාම බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කුලපතිවරයා විසින්ම ආවා මගේ ළඟට ඇවිල්ලා කතා කරලා මේ කිව්වා, මට හාමුදුරුව විශේෂ කෙනෙක් හැටියට පෙන්නුනා කිව්වා. මම මුළු වැඩසටහන පුරාම මම බලාගෙන හිටියා ඔබ වහන්සේ දිහා කියලා අඳුනගත්තා. ඊට පස්සේ මම පොත්පත් කීපයකුත් දුන්නා. එතකොට ඒ වංශයට ඒක සංවේදී උනේ ඇයි මම? එයාටත් තියෙන උසස් චින්තන ධාරාවක් තියෙන ඒක නිසා එතන හම්බුණා. මම ගියා මේ දලයි ලාම වහන්සේව බලන්න. ඉතින් මම එක දැනම මෙහෙම එබිල බැලුවා. එබිල බලනකොට මේ පැත්තත් බැලුවා. කොහොම හරි සිද්ධාන්තයකින් ඒ විශ්වයේ විසින් මාව වාඩි කරන්න ඕන තැන තීරණය කරනවා. පඩියක් උඩද, කානුවක් උඩද, අයිනකද, නැත්නම් ඉහළම ස්ථානයකද කියලා. අර මහා සම්භාවනීය පිරිස් රට රටවල ඉද්දි අඬ ගහනවා මේ ලංකාවෙන් ආපු හාමුදුරුවන්ට. අඬ ගැහුවම මම ඔබ වහන්සේගේ ඔහොම ධර්ම ආසනේ ඔන්නෝම ධර්ම ආසනේට උන්වහන්සේ ගොඩ වෙන තැන වාඩි වෙලා මම බණ ටික අහනවා. ඒක තමයි විශ්ව ආකර්ෂණය. ඒ තමයි විශ්ව සංවේදීතාවය. මම ඕන රැස්වීමකට ගියාම මාව සුදුසු තැනින් වාඩි කරවයි. එච්චරයි. අර සුදුසු තැනක් තියෙනවනේ. මං ගිහිල්ලා රහිනකම කොහේ හරි වාඩි වෙලා ඉන්නවා. මම මෙතන ඉන්න සුදුසු නම්. හැබැයි මම තීරණය කළොත් නෑ මම මෙතනමයි ඉන්න ඕන කියලා. එතකොට කෙරෙන්නේ නෑ ඒක. හැබැයි මම සුදුසු තැන ඉන්න ඕන කියලා තීරණය කළොත් එහෙම ඒ සුදුසු තැන තියෙනවා කියලා. ඔබත් එහෙමයි. ඔබත් මෙතන කොතරද ඉන්න ඕන කියන එක තීරණය වෙනවා. ඒක සමාජ තලෙත් එච්චරයි. මේ සමාජ තලයේ මගේ තියෙන ගුණයට අනුව මේ සමාජ තලයේ විසින් මාව ඔසවා තබයි. මට යන්න බෑ. මට යන්න බෑ. මේ සමාජ තලයේ මට අවශ්‍ය කරන මේ පාරමිතාව සහ ගුණය තිබුණා මෙතෙන් මේ මිනිස්සු ඔසලා තියෙනවා. සුදුසුකම් හැදෙන්න ඕන. සුදුසුකම් නැතුව ප්‍රාර්ථනා කරන්න වැඩක් නෑ. ධනය ලබන්නත් එච්චරයි, නිලය ලබන්නත් එච්චරයි, කීර්ති ප්‍රශංසාව ලබන්නත් එච්චරයි, නිවන් දකින්නත් එච්චරයි. නිවන් දකින්න සුදුසුකම් තිබුණොත් එයා නිවනේ ඔසවා තමයි. සබාධර්මයේ තීරණය කරනවා මාව ධනයෙන් බලයෙන් අරකෙන් මේකෙන් නෙමෙයි ඉස්සෙල්ලම ඔසවලා තබන්න ඕන කියලා කල්පනා කරනවා. මාව ධර්මයෙන් ඉස්සෙල්ලා ඔසවා තබන්න ඕන කියලා කල්පනා කරනවා. පින්නතුනේ මේ දැන් නම් ටික ටික මේ ධර්ම ටික අහලා ටික ටික හාමුදුරන් වහන්සේලා තේරුම් අරගෙන යම් පරමාර්ථ පැත්තක් දැන් ඔය කතා කළාගෙන ගියාට ටිකක් මාධ්‍යන්වල හරේ මෙහි අපි හොයන කාලේදී මෙලෝ සංසාරේ හැඩය මේකේ නැහැ, තිබුණ නැහැ. මේ සම්මත පොඩි පොඩි භාවනා ටිකක් තිබුණා. එහෙම ගැඹුරු දර්ශනයක් විග්‍රහයක් ගැන මේ දෙයක් තිබුණ නැහැ. ඒක හරිය දුර්ලභයි. සැඟවුණු කාරණයක් ඒක. පින්නතුන්ට කියන්න තියෙන්නේ අප්‍රමාදීව නිවන් දකින්න. අප්‍රමාදීව නිවන් දකින්න. ප්‍රමාද වෙන්න එපා. මනුෂ්‍යාත්මයේ දුර්ලභයි, සද්ධර්මයේ දුර්ලභයි, කල්යාණ මිත්‍රත්වයේ දුර්ලභයි. ඕන ප්‍රශ්නයක් අහන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. අපි ඉන්නේ ඒකටනේ. තමන්ට ඒක කැපවීම තියෙන්න ඕන. තමන් කැපවීමෙන් ජීවිතේ නිවන තමන් දකින්න මහන්සි වෙන්න ඕන. කුමක් වෙනුවෙන්ද මේ ලෝකේ රැඳෙන්න තියෙන්නේ කියලා බලන්න ඕන. කිසිම දෙයක් නෑ වෙනුවෙන් රැඳෙන්නේ. ඉතින් ඒ හිත හිර කරලා තියෙනවා නම් ඒවයින් තමන් හිත මුදව ගන්න ඕන. දෘෂ්ටිගතවල එල්ලෙනවා. එක එක දැන් තමන්ම බලන්න මට අතහරින්න ගන්න බැරි මොකද්ද කියලා. මගේම තියෙන දෘෂ්ටියක්ද එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලා. සමහර මහත්තුරු ඉන්නවා අතහැර ගන්න බැරි කම තියෙන්නේ හිතේ නිකන් කොක්කක් වගේ ඉල්ලලා ඉන්න නෝනා. නෝනාත් අතහැර ගන්න අමාරුයි. සමහර නෝලාට මහත්තයා අතහැර ගන්න අමාරුයි. සමහර අයට තමන් ගත්ත දෘෂ්ටිය ආගම අතහැර ගන්න අමාරුයි. නොයෙකුත් දේවල් අර සිතේ කොක්කක් වගේ ඉල්ලෙනවා. තමන්ගේ සහෝදර සහෝදරිය අතහැර ගන්න අමාරුයි. තමන්ගේ දියණිය අතහැර ගන්න අමාරුයි. දැරයි කම්ම කෙනෙක් දර්ශන අවබෝධයට පත් වුණා. ඒ අම්ම කිව්ව මගේ අවසාන චේතනාවට ආවේ මගේ දුවෙක් ආවේ. ඒ දුවත් මං අතහැරියා හැමදෙරණ හිතින්. එතකොටම තමයි මේ වෙනස සිද්ධ වුනේ කිව්වා. එතකොට අර ප්‍රබල බැඳීම තිබුච්ච තැන, ගරුක කර්මයේ තිබිච්ච තැන. සමහර තැන්වලදී පට මෙහෙම පවුලේ අය මතක් වුණා. ඒක නිසා මං ආයි හැරිලා ගියා කියනවා. ඒ කියන්නේ යාට එතරම් මිදෙන්න බැරි වුණා. පරාජය වුණා ඒ අවස්ථාවේ. එතකොට මේ නිවන අභියසට ඇවිල්ලා සමහර අය පරාජය වෙච්ච අය අපිට කතා කරනවා. දිනු අය අපිට කතා කරනවා. මම මෙතනට මේ වෙනකොටම මගේ හිත මේ වගේ බාධාවක් ඇති වුණා. ඒකෙන් චේන්ජ් වුණේ නෑ මගේ හිත. මං ආයි මේ අර තත්ත්වයට ගියා හඳුරුනේ කියලා කියනවා. කමන්නේ එක සැරයක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. දැන් මටත් තිබුණ පිරිනොතුනේ කඳ උඩට එනෝ පල්ලෙහා බලනෝ පනින්නේ බයයි. තේරෙන්නේ ලෝකාන්තයට ගියා වගේ තමයි. මම දන්නේ ලෝකාන්තේ ගිහිලා දිනවත් දන්නේ ඔක්කොම. ගිහිලා දිනවද ලෝකාන්තේ? මං ගිහිලා නැහැනේ තාම. ඒක උඩට ගියාම අර මේ ස්ටයරෝ පොලිම් බලනවනේ අපි හිතමුකෝ පල්ලෙහා නිල් වලාවත් එක්ක පල්ලෙහා වලාකුළුත් එක්ක තියෙනවා නේ. එතකොට පණින්න හිතෙනවද? පයින්න බෑනේ. පයින්නන ලොකු හයියක් ඕන. ඒක මොහයක් ඕන. මොහන්දකාරයක් වරනේ උතර මේ පයින්නද? ශාරීරිකව කනලා ශරීරය විනාශ කරගන්න මිනිස්සුයි මේ හිත නිරෝධ කරගන්න මිනිස්සුයි කියන්නේ කොටස් දෙකක් අර ශරීරය විනාශ කරගන්න මෝඩයෝ. ශරීර විනාශ කරයි කියලා වැඩක් නැහැ. දුකෙන් නිදහස් වෙන්න හිත දුරු කරන්න ඕන. හිත ඉහෝම දුක් විඳ විඳ යනවා පින්නතුරේ. එයා හිතන්නේ මේ ශරීරය විනාශ කරාම එයා දුකින් නිදහස් වෙනවා කියලා. මොන බොරුද? සිත ඉහෝම යනවා දුක විඳ විඳ. අරූපී ධර්මතාවයක් ශක්තියක් හැටියට වේදනා විඳ විඳ ඉහෝම යනවා හිත. තමගේ ශරීර විනාශ කරන්න අයිතියක් නැහැ මනුස්සයෙක්ට. ඒකක් ප්‍රාණඝාතයක්. තමගේ ශරීරය මරලා දානවනම් ඒකත් ප්‍රාණඝාතයක් වෙන තුනේ. තමගේ ශරීරය හිතාමතා කපා කොටා ගන්නවනම් ඒකත් ප්‍රාණඝාතයක්. ඒකත් පවක්. මොකද මේ ශරීරය ඒ මරණ අයිතියක් නැහැ. ඉතින් මෙතන අර කන්ද මුදුරට ගිහිල්ලා පයින්න හදනවා වගේ ආයි පස්සට එනවා වගේ බයක් තිබුණා. ඒ කියන්නේ එහෙම කාලයක් තිබුණා. කුමාරි සති කීපයකට ආසන්න කාලේ මම ඔක හිතේ දිගටම දැක්ක පේනවා. එහෙම දැක දැක මෙහෙම බලන්න යනවා, අය බෑ බෑ අද බෑ අද බෑ කියලා අය පස්සට එනවා. දැන් මෙහෙත් ආපුවයි ඉනෝ කීප දෙනෙක් සායනස්ස එතෙන්ට මේනෝ ගැලවෙන්න මේනෝ මං ආයි හැරලා යනවා. එතෙන්ට එනකොට ලොකු බයක් දැනෙනවා, තටි ගැනීමක් ඇති වෙනවා, මං ආයි හැරලා යනවා කියනවා. තේරෙනවද? තථාගතයන් වහන්සේගේ දේශනාවල මේ සූත්‍ර ඔක්කොගේම ඕන තරග කියවල බලන්න. සියලු දෙනා සත්‍ය අවබෝධ කරන්නේ එක්ක දේශනා කරන මොහොතේමයි, එහෙම නැත්නම් ධර්මය මෙනෙහි කරද්දී. වෙන මොකක්වත් කොල්ල නැහැ. නිවන් අවබෝධයට උපකාරක ධර්ම හැටියට පෙන්ලා දෙන්නේ කල්යාණ මිත්‍රත්වය, සද්ධර්මය, යෝනස මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපatti කියන මෙන්න මේ හතර. වෙන මොකක්වත් දේවල් කියලා නැහැ. මේ නැති එකක් පටලෝගන ලෝකේ තියෙන එක්ස්පයර් වෙච්ච භාවනා ටික වේගෙන් අල්ල දාගෙන නැහුනට සත්‍ය අවබෝධය වෙන්නේ. ඒ තියෙන මේ ජෛන ආගම් වල තියෙන ශික්ෂාපද ටිකයි, ජෛන ආගම් වල තියෙන භාවනා ටිකයි මෙහි කරයි කියලා ජෛනයෝ බවට පත් වෙනවා මිසක් තවත් මේ සත්‍ය අවබෝධයකට පත් වෙන්නේ. ඉතින් පිනතුනුත් ඒ වගේ අවස්ථාවන් වලටපත් වෙනවා, උලටම එනවා, ආය යනවා ආය යනවා. කමුත් වෙර දරන්න ඕනේ ඉතින් එහාට පණින්න. එතකොට මම මේකෙන් නිදහස් විය යුතුයි, නැත්තම් මට මේකේ නිවන නැහැ කියලා හිතන්න ඕන. මට ධනයක්වත්, මට මහත්මයෙක්වත්, මට ශරීරයවත්, මට මොකක්වත් මේ ලෝකෙ පිහිට නැහැ. ධර්මයේ විතරයි පිහිට. මම මේක අවබෝධ කරගත්තොත් විතරයි මට ගැලවිල්ල කියලා හිතන අදහසින්, මම මේකෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසේ අවසානයේ අර ඇලි ඇලි බැඳි බැඳි තියෙන ස්වභාවයනොත් මම ඉවත් වෙන්න ඕන, මේ සිතත් මට කරදරයි කියලා අර අවසාන හරියට වෙනසනේ. ස්වල්ප දුක් තියෙන්නේ, ස්වල්ප දුක් වුණාම ඒක ගානකුත් නැහැ. ඉතින් නිවන් දැක්කත් එක නැතත් එක දැන් ඉතින් සාහසිකව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ වුණාට පින්නතුන් එහෙම ඉන්න එපා. සුළු දුකත් දුරු කිරීමෙන් පින්නතුනේ තමයි නිදහස් වෙන්නේ. සුළු දුක් පවා දුරු කරන්න ඕන, දුරු කිරීමෙන් තමයි නිදහස්. එහෙම දෙනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ධර්ම දේශනා හා ගිලම්පස දායකත්වයේ ධර්මයෙන් ඒ කටයුතු කරන දෝහා කටාරෙහි කටයුතු කරන, රස්සාව කරන SM සුනිල් ජයවීර මහත්මයාගේ උපන්දිනය වෙනුවෙන් එතුමා මේ විදියට දායකත්වය දක්වන්න කියලා බොහෝ කාලයක් තිස්සේ මතක් කරමින් තිබුණා. එතුමන්ට සියලු ප්‍රාර්ථනාවන් යහපත් අන්දමින් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමන්ගේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ අරමුණ බවට පත් වෙන තම පවුලේ නමින් මේ පරලෝක යන්නට යෙදුණු මෑණියන් වන MD යසෝ මාතාවටත්, පියාණන් වන MS එඩ්ඩින් මහතාටත්, මාලනී ශ්‍රයාලතා මහත්මිය, SM ජයවර්ධන ඒ මහත්මා, SM වික්‍රමදාස යන එතුමන්ගේ සහෝදරන්ටත්, ඒ ඥාති මිත්‍රාදී හැම දෙනාටමත්, එතුමන්ගේ බිරිඳගේ පියාණන් වන ජයසේකර මහතා ඇතුළු එම් පවුලේ නමින් මේ පරලෝක ප්‍රාප්ත වූ ඒ සුනිල් ජයවීර මහතාගේ පවුලේ නමින් සහ දෙපාර්ශ්වයේම පවුලේ නමින් මේ පරලෝක ගියා වූ සියලුම ඥාතීන්ට සසරින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බිරිඳගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, එතුමගේ බිරිඳගේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර අම්බිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වෙන හැම දිනාටමත් ඒ හැම දිනාගේම උතුම් මඟඵල නිවන් අවබෝධයන් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෝහාර් කටාරවල සිට SM සුනිල් ජයවීර මහතා අද දවසේ දායකත්වය දක්වමින් කටයුතු කරනවා. ඒ මහත්මයාට පවා ධර්ම අවබෝධයන් තව තවත් සලසා ගන්නට මේ ධර්මානිසංස බල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකේ නන්දසින් වාසය කරන අයට දායකත්වය දැක්වීමේ හැකියාවත් තියෙන පින්තුනේ, ඒකත් අපි සිහිපත් කරන්නට ඕන. එහෙම දායකත්වයන් දැක්වීමෙන් අපි ඒ ධර්ම කටයුතු සහ දහම් පොත්පත් මුද්‍රණය කිරීම සහ අන්තර්ජාල ධර්ම දේශනා විකාශනය කිරීමේ ඒ කටයුතු වලට සහ බරපැනවලට සහ ඒවට ලොකු දායකත්වයක් ශක්තියක් බවට පත් වෙනවා. අපේ තරමුණ තියෙන්නේ සද්ධර්මයේ පණිවිඩය මනුස්සයන්ගේ සිත් සතන් වලට ලබා දීලා කොයිබ හරි මනුස්සෙක් ධර්මයෙන් පිපිදෙන්න මනුස්සෙක් ඇති, නිවෙන්න මනුස්සෙක් ඇති. ඒ මනුස්සයාට නිවීම සඳහා මේ ධර්මය ලෝකේ නන්දෙස පැතිරේවා කියන බලාපොරොත්තුව, අන්තර්ජාලයේත් අපේ ධර්මයේ ශ්‍රවණය කරන අය ධර්මයම අනිත් අයට පුළුවන් තරම් තමන්ගේ යහළු වේලියන්ට ශා කරලා බෙදා හැරලා ධර්ම දානයේ පින්කමත් ලබා ගන්න කියන කාරණේත් අපි සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ලබන බොහෝ දිනෙදී දේශනාවෙන් මුණ ගැහෙන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණ.